Leoni Treveroni. භාවනානු යෝගීකු යනු අත්දකින්නේ. අත්දැකීම් ආශ්‍රයෙන් ජීවත් වෙන කෙනෙක්. ඔළුවෙන් න්‍යායන් සමග, පොත්පත් සමග, ලැයිස්තු සමග තර්ක විතර්ක කරන කෙනෙකුට නෙවෙයි භාවනානු යෝගීකු කියන්නේ. ඍජුවම එක එල්ලේම කෙලින්ම අත්දැකීම් ලබන්නේ. එය අසීරුයි. අප හැම විටම කැමැති අතමාරුවට ගන්න. තව කෙනෙක් හරහා ඍජුවම පළමු අත්දැකීම ලබන්නට නෙවෙයි. අප ගැන එක්කෝ දන්නවා, එක්කෝ දන්නේ නැහැ. ඒ දෙක අතර මැද තුන්වෙනි ස්ථානයක් නැහැ. දන්නවා නැතිනම් දන්නේ නැහැ. භාගයට දන්නවා, කාලයට දන්නවා, ටිකක් දන්නවා, තව ටිකක් දැනගන්න තියෙනවා. තව අහන්න තියෙනවා, තව කියවන්න තියෙනවා. නැහැ, ඒ සියල්ලම අප අපෙන් ඈත් කරනවා. ඒ සියල්ලම අපට අපවම ආවරණය කරනවා, වහන් කරනවා. දැන් ධර්ම සාකච්ඡා අවස්ථාව අත්දැකීම් පිළිබඳව කතා කරන්නට තිබෙනවා නම් එයට අවකාශය, අත්දැකීම් පිළිබඳව ගැටලු තිබෙනවා නම් විමසන්නට වෙලාව. වෙනස්කම් බොහෝමයක් ඇති. දැන් නූතන මනෝවිද්‍යාව කියන්නේ නැවතුණු දෙයක් නෙමෙයි. නූතන මනෝවිද්‍යාවේ ආරම්භයක් තිබෙනවා අවුරුදු 60-70ක ඉතිහාසයක් තිබෙනවා. අසා තිබෙන විදිහට සිග්මන් ෆ්‍රොයිඩ් වෛද්‍යවරයාගෙන් පටන් ගෙන ඒ ආගමනේ කාලියෝ, ඇල්බර්ට් ඇඩ්ලර් වගේ එවැනි මනෝවිද වෛද්‍යවරුන් හරහා, විද්‍යාඥයන් හරහා. හැබැයි නැවතිලා නැහැ. ආරම්භයක් විතරයි කරේ. ශීඝ්‍ර ගමනක, ශීඝ්‍ර දියුණුවක. ඒ දෙවෙනි වෙන්නේ මනෝවිද්‍යාවේ විකාශනයේ දෙවෙනි වෙන්නේ පරිගණක විද්‍යාවට පමණයි. පරිගණකයේ යම්තාක් හොයාගත්ත දවසේ සිට අද වනතුරු අද වන විට අපි විශාල විකාශනයකට භාජනය වෙලා තිබෙනවා. එපමණම නැහැ. නමුත් මනෝවිද්‍යාව ඒට අභියෝග කළ හැකි තරඟයකයි යෙදී සිටින්නේ. ඒ මූලික මනෝවිද්‍යාවේ එදා මනෝවිද්‍යාව ගත්තොත් නම් මෝහණය වැනි විෂයන් වලට ලොකු තැනක් තිබුණ එතුමා මෝහණය පාවිච්චි කළා යදාගත්තා. වර්තමාන ප්‍රශ්න විසඳන්නට සමහර ප්‍රශ්න තිබුණා. අසනීප තිබුණා, ලෙඩ රෝග තිබුණා. ඒබඳු රෝගීන් එතුමා හොයාගෙන ආවා. සිග්මන් ෆ්‍රොයිඩ් වෛද්‍යරයා හොයාගෙන ආවා. ඒ රෝගවලට ප්‍රතිකාර දුන්නාට සනීප වෙන්නේ නැහැ. නින්ද නෑම නිරෝගයකට බෙහෙත් දුන්නාට නින්ද යන්නේ නැහැ. ඒ එතුමාට ඒ ඒබඳු රෝගීන් නැවත නැවත මුණගැසෙන විට අදහසක් නැතිනම් අවබෝධයක් ඇති වුණා. මේ කායික හේතුවකට නෙමෙයි මේ බඳු කායික රෝග තිබෙන්නේ, වෙන හේතුවක් ඇති කියා. ඒ හේතුව කුමක්ද කියලා හොයාගෙන ගියා. ඒකෙදි තමයි මනස මුණ ගැහුනේ. ඒතර නූතන විද්‍යාවට මුල්වරට මනස මුණ ගැහුනේ ඒ අවස්ථාවේ. එතෙක් මනස කියන වචනයවත් විද්‍යාවේ භාවිතා කළේ නැහැ. ඉතින් එතුමා විද්‍යාවේදී ওই මනස ගැන කතා කරනකොට අනිත් විද්‍යාඥයන් විහිළු කරා, උපහාසයට ලක් කරා, පිස්සු කියලා. ඒ විද්‍යාවේ කොටසක් විදිහට බාරගත්තේ නැහැ. සිග්මන් ෆ්‍රොයිඩ් මහත්මයාගේ මනෝවිද්‍යාව විද්‍යාවේ කොටසක් විදිහට පාවිච්චි කළේ නැහැ. ඒ විද්‍යාවට එකතුනේ බොහොම පසු කාලෙක. වර්තමාන ප්‍රශ්නවලට හේතුව අතීතයයි. ඒ තමා ඒ ෆ්‍රොයිඩ්ගේ මනෝවිද්‍යාව. වර්තමාන ප්‍රශ්න කායික වේවා මානසික වේවා මොනම ප්‍රශ්නයක් වුණත් ඒට හේතුව තිබෙන්නේ අතීතයේ. එතෙතුමා දුන් උපමාවක් බොහොම ජනප්‍රිය මේ මනස පිළිබඳ මේ පාවෙන අයිස් කුට්ටියකට අයිස් කන්දක් වගේ ඒ ජලයේ උඩ තියෙන්නේ සුළු කොටසයි වැඩි කොටසක් ජලයට වැහිලා යට වෙලා. තෙන්සා එතුමා ඒට කිව්වා මේ උපවිඥාණය කියලා. පේන්න තියෙන විඥානයේ උපවිඥාණය යටිහිත. මේ යටිහිත ප්‍රබලයි උඩුහිතට වඩා. උඩුහිත සමහිතම යටිසිතේ ස්ථිර කරවෙක්. ඒ ඇත්තක් තිබෙනවා. බොහොම ඇත්තක් තිබෙනවා. ලොකු ඇත්තක්. එනිසා මේ යටිහිතේට ගිහිල්ලා යටිහිත හඳුනාගෙන යටිහිතේ තිබෙන ප්‍රශ්න අයින් කරන්නේ නැතිව උඩුහිතට බැහැ නිදහසේ ඉන්න. යටිහිතට යන ක්‍රමයක් විදිහට එතුමා මෝහණය හොයාගත්තා. මෝහණය ඊට කලින් තිබුණා ලෝකයේ. මෝහණය වශීකරණේ තිබුණා. විවිධ කාරණා සඳහා මෝහණය භාවිතා කළා. මේ කාරණේ සඳහා බටහිර වෛද්‍යවරයෙක් විදිහට එතුමා තම බොහොම විද්‍යාත්මක මෝහණය යොදාගත්තේ. කෙනෙක් අතීතයට ගෙනියනවා. මේ වර්තමාන ප්‍රශ්නයට අතීතයට ගිහිලා මේ ප්‍රශ්නේ ඇති වුණේ කොහොමද? කවද්ද ඇති වුණේ? මොන හේතුව නිසාද? ඒ හේතුව එතනින් අයින් කරනකොට අවුරුදු 10කට කලින් සිදුවුණු සිදුවීමක් නම් අවුරුදු 10කට එහා අතීතයට ගෙනියනවා. දැන් මෝහණය නොකර ගෙනියන්න අමාරුයි. මතක නැහැ. මතක තිබ්බත් එහෙම අනුපිළිවෙලට යන්න බෑ. හිත දුවනවා. පැහැදිලිව මතක් කරගන්න බෑ. ඒ උඩුහිත හරිම කලබලයි. ඒ නිසා උඩුහිත පත් කරනවා නිද්‍රාවකට, යටිහිත අවදි කරනවා. ඒ ක්‍රමය තමයි ඒ මුල් කාලේ එතුමා භාවිතා කළේ. මේ බටහිර නූතන මනෝවිද්‍යාවේ මනෝ චිකිත්සක ක්‍රමයක් විදිහට. මේ බොහෝ සාර්ථක ප්‍රතිඵල ලැබුවා. බොහෝ සාර්ථක ප්‍රතිඵල. නමුත් එයින් ගැටලු කීපයක් මතුවුණා. එක ගැටලුවක් තමයි හැම විටම මේ තව කෙනෙක් ඉන්නට ඕනේ. කෙනෙක්ව මෝහනය කළා ඒ පිළිබඳ දැනුමක් තියෙන අවබෝධයක් තියෙන කෙනෙක් ඉන්නට ඕනේ. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණය කොපමණ අතීතයට යා යුතුද කියන කාරණේ. අවුරුදු කීයක් අතීතයට යන්න ඕනේද වර්තමාන ප්‍රශ්නයක් විසඳගන්න. ඒ පිළිබඳ වාද විවාද තිබුණා. සමහර මනෝචිකිත්සකයන් ප්‍රකාශ කරනවා කුඩා කාලයට යා යුතුයි වර්තමාන සියලුම ප්‍රශ්නවලට හේතුව කුඩා කාලේ. ඒ ෆ්‍රොයිඩ් එතුමාත් කිව්වා. ඊටත් එහා ගිය සමහර මනෝචිකිත්සකයන් කිව්වා නෑ ඊටත් එහා මව්කුස ඇතුලේ සිටින විට ලැබූ අත්දැකීම් වර්තමාන ප්‍රශ්නවලට හේතු වෙනවා. මෞකස තුලට යනකල් ගෙනියන්නට ඕනේ ආපස්සට මොහොනේ. එතෙන්ට ගියාමත් හේතුව හොයාගන්න බැරි වුණ අවස්ථා තිබෙනවා. එතෙන්දි තමයි ඉන් එහාට ගෙනිහිල්ලා ඔය තෙර භවවලට ගෙනියන්නේ. එතින් තමයි මුල්වරට මොහොනේ මේ මුල්වරට නෙමෙයි නමුත් ඒ මනෝවිද්‍යාවේදී මුල්වරට මේ අතීත කර්ම පිළිබඳ කාරණයට විවෘත වුණේ. තේත්නික් භව කීයක් එහාට ගෙනියන්නට ඕනේද? එකක්ද දෙකක්ද තුනක්ද? කෙලවරක් නැහැ. ඒතර කෙලවරක් නැති අතීතයක ට යනවා විසඳුමක් හොයාගෙන වර්තමාන ප්‍රශ්නකට. ඒතර මේ දෙවෙනි කාරණය. පළවෙනි කාරණය හැම විටම චිකිත්සකයෙකු සිටිය යුතුයි. දෙවෙනි කාරණය නිමාවක් නැති අතීත චාරිකාවක යෙදෙන්නට වෙනවා. ඒ නිසා එතුමාමත් එතුමාගේ අවසාන කාලෙදී හොයාගත්ත ක්‍රමයක් මේ ඒ ක්‍රමේ පසු කාලීන පසුව ඒ සමකාලීන වගේ හිටිය මනෝවෛද්‍යවරු ඒක දියුණු කරව කාලීනවගේ වෛද්‍යවරු මේ අතීතයේ වර්තමානයට ගේන්නේ කියන එක. අතීතයේ ගේන්නේ වර්තමානයට. ඇයි අතීතයට යන්නේ? බුදුදහමේ තියෙන විසඳුම ඒ තමයි. අතීතයට යන්න එපා. ඒ බොරුවක්. එහෙම ගිහිල්ලා රැවටෙන්න එපා. එහෙම යන්න අතීතයක් නැහැ. කෙනෙකු අතීතයට යන විට අතීතය ප්‍රබල වෙනවා. යන තැනත්තා දුබල වෙනවා. ඒ තමයි හැම විටම සිදු වෙන්නේ. අතීතයේ ජීවත් වෙන කෙනා දුර්වලයි. අතීතයේ ප්‍රබලයි. අතීතයට යටත් වෙන්න වෙනවා. දුක හිතෙන වර්තමානයේ දුකින් සිටින කෙනෙකු ඒට හේතුණු මුල්ලුණු අතීත සිටුවීමට අරන් යන විට නැවත අඬනවා. නැවත දුක් වෙනවා. ඒ හුදු සිදුවීමක් පමණයි කියන අවබෝධය නැහැ. වර්තමානයේ ඇත්තක් වෙනවා. ඒ ඇත්තක් වුණු වර්තමානයේ අමතක වෙනවා. අතීතයේ ඇත්තක් වෙනවා. ඇත්තටම ඇත්ත වර්තමානයේ ඒ අමතක වෙනවා. එම නිසා බුදුදහමේ කියන්නේ වර්තමානයේ ඉන්න. කොහෙවත් යන්න එපා. වර්තමානයේ වේදිකාවක් කරගන්න. වර්තමාන වේදිකාවෙහි අතීතයට රඟ දක්වන්න ඉඩ දෙන්න. උපපත් වෙනවා වේදිකාවක් බවට. සිහියෙන් සිටින මොහොතේ සිහියෙන් සිටින කෙනා වේදිකාවක්. සිහිය කියන්නේම තිරයක්. රිදී තිරයක්. ස්වර්ණමය තිරයක්. සිහිය. අතීතයේ එහි වැටෙන ඡායාවක් පමණයි. එහි ප්‍රක්ෂේපණයක් පමණයි. එහි වැටෙන ඇත්තක් නැද. ඒ වෙනස තිබෙනවා. එනිසා ඕනෑම සිද්ධියක් අතීත සිද්ධියක් සම්බන්ධයෙන් ගැටලුවක් ප්‍රශ්නයක් තිබෙනවා නම් භාවනා කරන කෙනෙකු විදිහට කළ හැකි සරලම තමන්ටම කරගන්නට පිළිවන් අභ්‍යාසය තමා සිහියෙන් සිටීම. පරිපූර්ණ වශයෙන්ම වර්තමානින්ද මෙතන මේ මොහොතේ. ඒ අතීතයට ආරාධනා කරන්න, ඇරියුම් කරන්න, එන්න වර්තමානයට, එන්න සිහිය නැමැති වේදිකාවට, ඔබේ නාට්‍ය රඟ දක්වන්න, ඔබේ ජවනිකාවට සම්පූර්ණයෙන්ම මායිට දෙනවා, යලි යලිත් තිරගත වෙන්න. කපන්නේ නැහැ, සංස්කරණයක් නැහැ, ඒ කිසි දෙයක් නැහැ. ඉඩ දෙන්න මතක් වෙන්න අතීතයට, ඒ ගැටලුවට ඉඩ දෙන්න, සිහියට එන්න, සිහියෙන් බලන්න. එවිට ඒ අතීතයට නිදහස් වෙන්න පුළුවන්. ඒ අතීතයට අපි නිදහස් වෙන්න දෙන්නේ නැහැ. අපි බයයි, දුකට බයයි, දුක් වින්න වෙයි කියන බය තියෙනවා, තනි වෙන්න වෙයි කියන බිය. මේ විවිධ වූ බියවන් නිසා, බයවල් නිසා අප අතීතේ හිර කරගෙන ඉන්නේ. අතීතේ සිර කරගත් කෙනා අතීතේහි සිරකරුවෙකු. යන නිදහස් කෙනෙක් නෙමෙයි. කෙනෙකු අතීතේ, තමන්ගේම අතීතේ සිර කරගෙන සිටිනවා නම් ඒ තැනැත්තාපත් වෙනවා ඒ තමන්ම සිර කරගත් අතීතේහි සිරකරුවෙකු බවට. අතීතයට බයයි, අතීතයට බයින් ඉන්නේ. අත්හරින්නේ බය. අකමැති දේවල් කැමැත්තෙන් මතක් කරගන්න. හොඳ සිහියෙන් සිටින මොහොතක මතක් වෙනවට අකමැති දේවල් තිබෙනවා නම්, ආයාසයෙන් අමතක කරන්න හැදූ සිදුවීම් තිබෙනවා නම් කැමැත්තෙන් මතක් කරගන්න. ඇයි බය වෙන්නේ බලන්න. ඇයි බය වෙන්නේ? මොනවද වෙන්නේ මතක් වුණාම? පුංචි දුකකට බයයි. පුංචි දුකකට, ලොකු දුකකට නෙමෙයි, පුංචි දුකකට බයයි. අපි හැමදාම දුක් විඳිනවා. හැමදාම සැප විඳින්නේ, හැමදාම දුක් විඳිනවා. පුංචි දුකකට මුහුණ දෙන්නට බයයි. එඩිතර වෙන්න, එඩිතර වෙන්න. වර්තමානීය තරම් සුරක්ෂිත තැනක් තවත් නැහැ. වර්තමානයේ තරම් ආරක්ෂිත තැනක් තවත් නැහැ. අතීතයට බෑ කිසිම ආරක්ෂාවක් දෙන්න. අනාගතයට කොහොමත් බෑ. එකම සුරක්ෂිත තැන වර්තමානයයි. එතන ඉන්න, එතන සිටමින් බලන්න. ඇයි එදා දුක්ුණේ? ඇයි එදා ඇඬුවේ? ඇයි එදා කුපිත වූයේ? මෙතන සිටමින් බලන්න. එතනට ගොස් නෙමේ, මෙතන සිටමින් බලන්න. ඒ සිදුවීම දෙස අලුත්ම අලුත් කෝණයකින් බලන්න. හොයාගන්න අලුත් කෝණයක්. ඒ හද්දාපරණ, හද්දාපරණ හැමදෑම හඬන කෝණය නෙමෙයි. ඒ පරණ හැමදෑම කෝප වෙන කෝණයක් නෙවෙයි. හැමදෑම කෑදරකමින් කෙලගිලෙන කෝණයක් නෙමෙයි. ඒ කෝණවලින් බැලුව ඇති. එපමණද තියෙන්නේ? අලුත් කෝණයක් නැද්ද? අලුත් තැහැකින් බලන්න. ඒ පරණ සිදුවීම දිහා අලුත් තැහැකින් බලන්න. ඒ පුරාණ සිද්ධිය දෙස නූතන හැකින්, නවීන හැකින් බලන්න. හොයාගන්න අලුත් තැහැක්, අලුත් කෝණයක් නැද්ද ඒ සිදුවීම දිහා බලන්න ක්‍රමයක් තරහ එන්නේ නැති කඳුළු වෙන්නේ නැති ඒ වගකීම අපේ අතේ තියෙනවා එහෙම ක්‍රමයක් මට හොයලා දෙන්න කියා ඒ කාගෙවත් ඇඟේ ගහන්න බෑ අපි හොයා ගන්නට ඕනේ මා වෙනුවෙන් මා සොයාගත යුතුයි ඔබ වෙනුවෙන් ඔබ සොයාගත යුතුයි ඒ සොයාමටයි ධම්මානුපස්සනාව කියන්නේ සොයාගෙන යන්න සොයාගෙන යන්න පුළුවන් වර්තමානයේ සිටීමෙන් පමණයි වර්තමානයේ සිටමින් අතීත සිදුවීම දෙස විචාරශීලීව බැලීමෙන් එදා බැලුවේ කොහොමද හඳුනාගන්නේ? එදා ඒ සිද්ධියට මුහුණ දුන්නු ආකාරය හඳුනාගන්නේ. එදා මුහුණ දුන්න ආකාරයේ නිසයි එදා දුක්ුණේ. එදා බය වුණේ. එදා කුපිත වුණේ. ඒ ක්‍රමයේ හඳුනාගත්තනේ ඒ පාර. දැන් අලුත් පාරක් හොයාගන්න. ඊට වෙනස් පාරක් ඊට වෙනස් ඇහැකින් බලන්න ඊට වෙනස් කෝණයකින් දකින්න ඉබඳු ධම්මානුපස්සනාවක යෙදෙන විට අන්න කෙනෙකුට අලුත් දැක්මක් පහළ වෙනවා මෙතෙක් කාලයක් එහෙම බැලුවේ නැහැ බලන්න පුළුවන්කම තිබුණා. හැබැයි අපි දැනන් හිටියේ නැහැ බලන්න පුළුවන් කියලා. ඒ ඇහැ වහගෙන හිටියේ. ධම්මානුපස්සනාවෙන් ඒ අලුත් දැක්මක් පහළ වෙනවා. ඒතර අලුත් අවබෝධයක් ඇති වෙනවා. මෙහෙම හිතන්න තිබුණා. මේ විදිහටත් හිතන්න තිබ්බයි. එබැවින් හිතුවේ නැහැ දැන් වැටහෙනවා එසේ සිටිය හැකිව තිබුණු බව ඒ අවබෝධය උපයෝගී කරගන්නවා ඊළඟ සිදුවීම සඳහා සාර්ථකව මුණ දෙන්න එපන්දු සිටුවීමක් නැවත වුණොත් අර පරණ පීල්ල යන්නේ නැහැ දැන් ඒ පීල්ල ගලවලා තියෙන්නේ දැන් අපි අලුත් පාරක් කපා ගන්නවා ඒ අලුත් අප විසින් කපාගත්ත පාරේ අපි යන්න බලනවා ඒ අඩුම ගානේ අලුත් එක පියවරක් හරි අපිට යන්න පුළුවන් මුළු ගමනම එක සිද්ධියකින් නිමා කරන්න බැරි වුණාට පළවෙනි පියවර හෝ තබන්න පුළුවන්. ඒ සිද්ධියනොත් තව පාඩමක් ඉගෙන ගන්නවා. ඊළඟ සිද්ධියේදී පියවරවල් දෙක තුනක් ඉදිරියට යන්න පුළුවන්. ඒතර මෙබඳු ප්‍රායෝගික හැදෑරීමක් තමයි බෞද්ධ චිකිත්සාවේ තිබෙන්නේ. තමන්ම තමයි චිකිත්සකයා. තමන්ම තමා විද්‍යාගාරය, පරේක්ෂණාගාරය. පරේක්ෂණයට භාජනය කරන්නේ තමන්මයි. ඒ පරේක්ෂණය නිසා ලබන සාර්ථකත්වයෙන් අප්‍රමාණ වූ ප්‍රමෝදයක් ඇති වෙනවා. අප්‍රමාණ වූ ප්‍රමෝදයක් ඇති වෙනවා. නිසා තමයි ධම්ම විචය සම්බුද්ධංගයේ මේ ඔය විවිධයට එසේ තමන් විසින්ම විමසා බැලීම නිසා ඒ විමසා බැලීම තමන්ගේ මද්දකී දෙස බලමින් ඒ අත්දැකීම් දිහා කලින් බැලුවේ කොහොමද ඒ බැලීමේ ප්‍රතිඵලයේ කුමක්ද? අලුතෙන් බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? ඒ විමසීමේ ප්‍රතිඵලයක් විදිහට අප්‍රමාණ වූ ප්‍රමෝදයක් උපදින බව ඒ සඳහන් වෙන්නේ. ධම්මවිචේ සම්බොජ්ජංගයෙන් පස්සේ තියෙන්නේ පීති. පස්සද්ධි අප්‍රමාණ වූ මානසික ප්‍රමෝදයක් සහ කායික සංසිඳීමක්.
ඒ කාමයට නම් සම්බන්ධද? මෙසේ දේශනාදී කියනවා. අතීත කතාව ඉඳ දෙන්න කියන කාරණාවට අපි හඳුනා ගැනීම යම් යම් ආකාරයක හඳුනා ගන්නවා ද ඒ ආකාරයට විවහාර කරනවා කියලා කියනවා. ඒක පොදුයි. මනස පුරුදුලා තියෙනවා සංඥාවේ හඳුනා ගැනීම කරන ආකාරය සහ ඒ ආකාරයටම ඊට ආරම්භක විවහාරයක් කරනවා. මේ පිළිබඳව පොඩ්ඩක් කියලා කරනවා. කාර්ය
අප හඳුනාගත් ආකාරයට තමයි කතා කරන්නේ නේ. ඊට වෙනස් ආකාරයකට කතා කරන්න බෑ අපිට. යමක් පිළිබඳ අප දැනගත්ත විදිහට තමයි අපි කතා කරන්නේ. කෙනෙක්ව තව කෙනෙකුට හඳුන්වා දෙන්නේ අප ඒ තැනත්තව හඳුනාගෙන තියෙන විදිහට. ඊට වෙනස් විදිහකට හඳුන්වා දෙන්න බෑ. නිසා අප හැම විටම තව කෙනෙක් ගැන කතා කරන්නේ අපේ සංඥා උදව් කරගෙන. තව විදිහකට කියනවා නම් අප කවදාවත් තව කෙනෙක් ගැන කතා කරලා නැහැ. අප කතා කරලා තියෙන්නේ අපේම සංඥා ගැන. තව කෙනෙක් ගැන කතා කරනවා කිය අප කතා කරලා තියෙන්නේ අපේ සංඥා ගැන. ඒක අනුන් ගැන අපිට කතා කරන්න බැහැ. කරන්න බැරි දෙයක්. අප තව කෙනෙක් ගැන කතා කරන්න පටන් ගත්ත ගමන් අප බොරුවක් කියනවා. කියන්නේ බොරුවක්. ඇත්තක් කියන්න බෑ. ඒ ඇත්තක් විදිහට කියනවා නම් කියන්න තියෙන්නේ මට හිතුනේ මෙහෙමයි. අහවල් කෙනා ගැන මට හිතුනේ මෙහෙමයි. මට හිතෙනවා එයා හොඳ කෙනෙක් කියලා. මට හිතෙනවා ඒ තැනත්තා ත්‍යාගශීලී කෙනෙක්. මට හිතෙනවා එහෙම කියවත් ඇත්ත. එහෙම කියන්නේ නැහැ. එහෙම කියන්නේ කියොත් එම් පිස්සු කියලා හිතනවා. එහෙම කිව්වොත් ආයිත් වාදිකුත් නැහැ. තව කෙනෙක් කියන බලන් එයා හරි ලෝභයි. මා කියනවා නෑ එයා ලෝභ නෑ. ඉතින් එතකොට අපි දෙන්න ගහ ගන්නවා. ලෝභයි කියන කෙනයි ලෝභ නැහැ කියන කෙනයි දෙන්න ගහ ගන්නවා. ලොකු වාදයක්. හැබැයි මෙහෙම කිව්වොත් මට හිතෙන්නේ යා ලෝභයි. මට හිතෙන්නේ යා නිර්ලෝභී කීවොත් ගහ ගන්න බෑ. හිතෙන එකක් නේ. එයින් කියවෙන්නේ අනිත් කෙනා ගැන එක වචනයක්වත්. කියවෙන්නේ මා හිතන විදිහ ගැන. නමුත් ඒ හඳුනාගත්ත විදිහ අප හඳුනාගෙන නැහැ. තව කෙනෙක්ව හඳුනාගෙන තිබෙන විදිහ අප හඳුනාගෙන නැහැ. සංඥා හඳුනාගෙන නැහැ. හඳුනා නොගෙන හඳුනා ගැනීම ඇත්තයි කියා අප බාරගෙන තිබෙනවා. කිසිම හඳුනා ගැනීමක් ගැන හඳුනා නොගෙන ඒව ගැන දන්නේ නැතුව ඒව දැඩිව අල්ලගෙන ඉන්නවා. මේ මේසය මට පේන විදිහට නෙමේ ඔබට පේන්නේ. මා ඉදිරිපසින් සිටින කල්‍යාණ මිත්‍රයන්ට පේන්නේ මා මේ පැත්තකින් වම් පැත්තෙන් හෝ දකුණු පැත්තෙන් සිටින අයට පේන විදිහට නෙමේ. හැබැයි අපට හැකියාවක් නැහැ මේ අනිත්‍යයට කොහොමද පේන්නේ කියලා බලන්න. එහෙනම් මේසේ වටේම කරකෙන්න ඕනේ. මේසේ වටේ කරකුණත් හැම විටම පේන්නේ එක පැත්තක් විතරයි. මේසේ වටේම කරකිලා බැලුවත් ඒ හැම පැත්තෙම එකපත එකවරම දකින්න බෑනේ. එක විට එකවරකට පේන්නේ එක පැත්තක්. එතකොට එක පැත්තයි අපිට හැම විටම පේන්නේ. නොපෙනෙන පැති කොපමණද කියලා අප දන්නේ. නොපෙනෙන පැති තව එකක් තියෙන්නත් පුළුවන්, දෙකක්, තුනක්, හතරක්. එහි සීමාවක් නැහැ ඕනම දෙයක් ගැන. අප හැම විටම හඳුනාගන්නේ එක පැත්තයි. ඕනම දෙයක සහ ඕනෑම කෙනෙකුගේ. නොපෙනෙන හඳුනා නොගත් පැති ගණන් කරන්න බැරි ප්‍රමාණයක් තියෙනවා. එස සංඥාව පටුයි. බොහොම පටුයි. එය හැම විටම අපව රවට්ටනවා. සමස්තය ගැන කතා කරන්න සංඥාවට බෑ. හඳුනා ගැනීමකට බෑ සමස්තය ගැන කතා කරන්න. එක පැත්තක් ගැන විතරයි පුළුවන්. පරිපූර්ණ දැක්මක් දෙන්න බෑ සංඥාවට හඳුනා ගැනීමට. එක පැත්තක් පමණයි. කොපමණ ආශ්‍රය කරත් කෙනෙක්ව ඒ එක පැත්තක් විතරයි. වරද සංඥාව නෙමෙයි. ඒ එක පැත්තක් දැක අප සමස්තය පිළිබඳව නිගමනයකට එනවා. සමස්ත පුද්ගලයා පිළිබඳ නිගමනයකට එනවා එක සිදුවීමකින්. එක සිදුවීමක්කට මුහුණ දීලා පුද්ගලයෙක් සමග එක සිදුවීමකට එක අත්දැකීමක් ලබා ඒ පුද්ගලයා පිළිබඳ සමස්ත නිගමනයකට එනවා. එතනින් තමයි වරදින්නේ. ඒ සිදුවීමෙදි මෙහෙමයි. ඊළඟ සිදුවීමෙදි කොහොම වේද කවුත් දන්නේ? කාටද කියන්න පුළුවන්? අප බලාපොරොත්තු වෙනවා ස්ථාවර චර්යාවක්. නොවෙනස් වෙන හැසිරීමක්. සංඥාවත් එක්ක යන ඊළඟ ස්වභාවය තමයි නিত্য. නিত্য සංඥා. ඔය හැම සංඥාවක්ම නিত্যයි. නিত্য පිළිබඳ හැඟීමක් නැහැ. එහෙම තමයි එයා. එදා එහෙමයි, ඒ නිසා එහෙම තමයි. මේ බඳු නিত্য සංඥාවක අප ඉන්නවා. හැබැයි වෙනස් වෙනවා. හැමදේම වෙනස් වෙනවා. සංඥාව විතරක් අප නিত্যව අල්ලගෙන ඉන්නවා. පින්තූරයක් ගන්නවා කිසියම් සිදුවීමක අපිට ඡායාරූපයක් ගන්න පුළුවන්. ඒ සිදුවීමක් කියන්නේ නැවතුණු දෙයක් නෙවෙයි. චලනය වෙන දෙයක්, සිද්ධියක් කියන්නේ චලනය වෙන සිදුවීමේ එක තත්පරයක ඡායාරූපයක් ගන්නවා. ඒ ඡායාරූපේ නැවතිලා තියෙන්නේ. ත්‍රී සිදුවීම තවමත් වෙනවා, වෙනස් වෙවි, වෙනස් වෙවි, ඉවර වෙලා නැහැ. දැන් ඡාය රූපේ ඉවරයි. ඡාය රූපේ තියෙන්නේ නැවතිලා. හරි, මෙහෙමයි උනේ. නෑ, ඒ සිදුවීම තවමත් වෙනවා. ඒ දිගින් දිගට යනවා ඒ සිදුවීම. ඒ වෙනස් වෙමින් පෙරලෙමින් යන සිදුවීම අපි දකින්නේ නැහැ. දැන් අපි ඡාය රූපේ නතර වෙලා ඉන්නේ. ඒ ඡාය රූපයත් එක්ක අපි දැන් හීනයක් හදාගෙන ඉන්නේ. හොඳ හෝ නරක, ලස්සන අවලස්සන, සුභ අසුභ. ඉතින් අපි දීර්ඝ නිද්‍රාවක සිටින්නේ. ඡාය රූපයක් ගත් සැනින්ම අපි නිද්‍රාගත වෙනවා. ආයි දැනගන්න දෙයක් නැහැ කියලා. බොහෝ කාලයකට පසු අවදි වෙනකොට අර ඡාය රූපී ඉන්න පුද්ගලයා නෙමෙයි ඉන්නේ, වෙනස් වුණු අය. ඒ හැමදේම වෙනස් වෙනවා. අපට අපේ ඇස් අදහා ගන්නට බෑ. අප විමතියටපත් වෙන පුදුමයටපත් වෙන. ඔය හැම පුදුමයක්ම අපට කියන්නේ අප නිදාගෙන සිටි බවයි. නැත්තම් පුදුමෙන්න දෙයක් නෑ. අප අවදියේ ඒ වෙනස් වීම මොහොතින් මොහොත දකිමින් හිටියානම් කිසිම දෙයකට පුදුමෙන්න දෙයක් නෑ. මොනම දෙයක් වුණත්. ඉර පෑවුවත් නැතත් මූද තිබුණත් හින්දත් ගොඩ ගැලුවත් පුදුමෙන්න දෙයක් නෑ කිසි දෙයකට. කෙනෙක් ආදරෙන් කතා කළත් දැන්නත් පුදුමෙන්න දෙයක් නෑ. අප පුදුම වෙන්නේ ඒ වෙනස් වෙමින් වෙනස් වෙමින් වෙනස් වෙමින් නොනැවති ගලා යන සිදුවීම්. දාමේක එක පුරුකක ඡාය රූපයකට රැවටිලා. ඒ ඡාය රූපයක් එක්ක අප ඇස් වහ ගන්නවා. දැක්කා කියලා හිතාගෙන. දුටුවා කියලා. ඉන්නසේ සෑහෙන ජවනිකා පෙළකට පස්සේ නැවත ඇස්සර බලන විට අලුත්ම චරිත අප ඉදිරියේ ඉන්නේ. අලුත්ම චරිත. මොකද මේ වුනේ? වෙන්න බෑනේ. ඇයි අපි හිරුණේ කියන එක හඳුනාගන්නේ සංඥාව මෙනෙහි කිරීම අත්‍යවශ්‍යයි. ඇයි අප හිරුණේ? ඒ හිරුණු ආකාරය හොයාගන්නට ඕනේ නිදහස් වෙන්න. සම මෙනෙහි කිරීම අත්‍යවශ්‍යයි. මෙනෙහි නොකර පාරක් හොයාගන්න බෑ, අලුත් පාරක් හොයාගන්න බෑ මෙනෙහි නොකර. මෙනෙහි නොකරන කෙනා හැමදේම යන්නේ එකම පාරේ. සම මෙනෙහි කිරීම තමා නිර්මාණශීලීත්වයේ තාක්ෂණය. නිර්මාණශීලීත්වය නව නිර්මාණයක් හැම විටම බිහි වෙන්නේ මෙනෙහි කිරීමකින්. මෙනෙහි කිරීමයි තාක්ෂණය නිර්මාණයේ. නිර්මාණයකින් තමයි අලුත් කෙනෙක් බිහි වෙන්නේ. නැත හිටිය කෙනාමයි.
දැනෙන ගතියක් තරහක් ආවා කියලා
ඔව් දැනගන්න පුළුවන්.
ඒවා අපි පාලනය කරන්න යන්න ඕනේ නැති නැත්නම් බලා සිටින්න විතරක් තමයි.
ඔව්. එක කාරණයක් තමයි බලා සිටීමම පාලනයක්. බලා සිටීමෙන්ම පාලනයක් සිදු වෙනවා. එම නිසා බලා සිටීමෙන් එහාට ගිහිල්ලා අමුතුවෙන් තවත් පාලනයක් කරන්න අවශ්‍ය නැහැ. දැන් සිටිවිලි පාලනය කරන්න, හැඟීම් පාලනය කරන්න අවශ්‍ය නැහැ. ඒවා පාලනය කරන්න බෑ. ඔය එකක්වත් පාලනය කරන්න බෑ. මේ බැරි දෙයක් පාලනය කරන්නයි හැමදෑම අප උත්සාහ කළේ. දැන් දහම අපට කියන්නේ ඒව පාලනය කරන්න කියා නෙමෙයි. ඒ සිතිවිලි පාලනය කරන්න, හැඟීම් පාලනය කරන්න නෙමෙයි. තමන්ව පාලනය කරගන්න. ඒ තමයි ලස්සනම කාරණේ. මේ සිතිවිලි හැඟීම් නෙමෙයි පාලනය කරන්න ඕනේ. අපව සිතිවිලි සහ හැඟීම් වල පාලනය කරන්න දෙයක් නැහැ. හරියට ඇහෙන ශබ්දයක් වගේ. මොකද ඒ ශබ්දේ කරන්න පුළුවන් පාලනය? කිසිම පාලනයක් අපිට කරන්න බෑ ඇහෙන ශබ්දයක. සිතිවිල්ලකත් පාලනයක් කරන්න බෑ, හැඟීමකත් බෑ. හැබැයි අපව රවට්ටා තිබෙනවා. කවුරුන් අපව රවට්ටුවාද දන්නේ නැහැ. සමාහට සබා දහම විය හැකි, පැවැත්ම විය හැකි. මේවා පාලනය කරන්න පුළුවන්. පාලනය කරන්න පත් වෙන්න පාලකයෙකු බවට, මේ සියල්ල පාලනය කරන පාලකයෙකු බවට පත් වෙන්න කියලා. ඉතින් අප හැමදාම උත්සාහ කරනවා මේ එක සිතිවිල්ලක්වත් පාලනය කරගන්න බැහැ. එකම එක සිතිවිල්ලක්වත් අප කියු දේ ඇහුවද එකම එක දවසක්වත්? ඔබ එන්න එපා. මේ වෙලාවට එන්න එපා. හවල් වෙලාවට එන්න එපා. ඕනෑම වෙන වෙලාවක එන්න. මෙන්න මේ වෙලාවෙ නම් එන්න එපා කියා බලන්න සිතිවිල්ලකට. අහයිද කියලා. හැඟීමකට කියා බලන්න. ආවට කමක් නැහැ. හැබැයි මිනිත්තු 5කට වැඩි ඉන්න එපා. අහයිද? ඒ සම්බන්ධය නෙමෙයි අපි හදාගන්න ඕනේ. පාලකේකු සහ පාලිතේකු දෙහෙම සම්බන්ධයක් තමයි හදාගන්න උත්සාහ කරන්නේ මුල සිට. තාම හදාගන්නේ නැහැ. හදාගන්නත් බැහැ කවදාවත්. නමුත් අප දකින සිහිනයක් තිබෙනවා. පුළුවනි. පුළුවනි මට පාලකේකු බවට පත් වෙන්න. ඒ ලස්සන මිරිගුවක්. ලස්සන ලණුවක්. බොහොම ලස්සන. අවදිරච්චලන් නෑ. ඒව නෙමෙයි. තමන්ම පාලනය කරගන්න. තමන්ම පාලනය කර ගැනීම යනු මේ සිතිවිල්ලත් එක්ක මා කුමක්ද කරන්නේ? මේ හැඟීමත් එක්ක කුමක්ද මා කරන්නේ? මා කළ යුත්තේ කුමක්ද, නොකළ යුත්තේ කුමක්ද? අනේ එතනයි පාලනය අවශ්‍ය. ක්‍රියාවට නෙමෙයි. සිතිවිල්ල සහ හැඟීම කියන්නේ ක්‍රියා නෙවෙයි. ඒවා ඵල දෙකක්. සිතවිල්ල කියන්නේ ඵලයක්, හැඟීම කියන්නේ ඵලයක්. මේ ඵල නෙමෙයි පාලනය කරන්නට ඕනේ. ඒක ඉවලා ඉවරයිනේ දැන්. ඒ ඵල ඇවිල්ලා ඉවරයි. එතකොට මේවත් එක්ක මා අලුතින් කරන්න යන්නේ කුමක්ද? මොනවත් කරනවද? නොකර ඉන්නවද? හැමදාම කලේ මොකද්ද? මීට කලින් තරහක්කා හැම විටම මා කොහොමද ක්‍රියා කළේ? දේ විදිහටම දැනුත් ක්‍රියා කරනවා. පෙළඹීම එන්නේ නම් එහෙමමයි. ඒ පෙළඹවීමට මා යට වෙනවද? නැත්නම් අලුත් මාවතක් හොයාගන්නවද? අනේ ඒ පාලනය අවශ්‍යයි. ක්‍රියාව පිළිබඳ තමන් කරන ක්‍රියාව පිළිබඳ පාලනය. අයාලේ යන්න නොදී තමන්ට. සිතිවිලි අයාලේ යනවා. ඒව හසුරවන්න බෑ. සිතිවිලි වලට ලස්සනට මේ වැටක් ගහලා දෙවටක් ගහලා මේ මෙහෙ වැටවල් දෙක මැද්දෙන් යන්න මේ ඉරි දෙක මැද්දෙන් යන්න එක්කෙනා පස්සේ එක්කෙනා යන්න හදිස්සි වෙන්න එපා හිර වෙන්න එපා දෙන්නෙක් අතර ඉඩ තියාගන්න ද එහෙම ලස්සන නීති දාන්න පුළුවන් කවදාහන්නේ සිතිවිලි යන අයාලේ යන දේවල් හරියට ශබ්ද වගේ අපිට නීතියක් දාන්න බෑනේ මේ ශබ්දයෙන් පස්සේ ආවල් ශබ්දය ඇහෙන්න ඕනේ ඊට පස්සේ ගෙම්බෙක් කෑ ගහන්න ඕනේ ගෙම්බ කෑ ගැවුවට පස්සේ කුරුල්ලෙක් අඬලන්නට ඕනේ එහෙම නීති දාන්න බෑ ඒ ශබ්ද ලෝකයට දාන්න බැරි නීති කොහොමද සිතිවිලි ලෝකයට දාන්නේ මේ දෙකම එකයි මේ බාහිර ලෝකයයි අභ්‍යන්තර ලෝකයයි කියලා දෙක ලෝක දෙකක් නෑ එකයි මේ දෙකම අපට අයිති නෑ මේ දෙකෙහිම අපනේ මේ ස්වාමීවරු හිමිකරුවන් පාලකයන් හෝ අයිතිකරුවන් එතන අපට අයිති නැති ලෝකයක් අප අයිති කියා හිතාගෙන ඒ ලෝකය අපට අවශ්‍ය විදිහට පරිපාලනය කරන්නට සහ කළමනාකරණය කරන්නට යෑමෙන් හදාගත් අනවශ්‍ය ප්‍රශ්න රැසක දුකයි අප විඳින්නේ වෙන කිසිවක් නෙවෙයි අපට අයිති නැති බාහිර ලෝකයක් අපට අයිති නැති අභ්‍යන්තර ලෝකයක් අයිති කියා සිතාගෙන ඒ ලෝක දෙකෙහිම අයිතිකරු මමයි කියන හැඟීම ඇති කරගෙන ඒ ලෝක දෙකම තමන්ගේ සිතැඟිවලට අනුව හසුරවන්නට හදනවා තාම හසුරවගන්න බෑ ඒ එක ලෝකයක්වත් හසුරවගන්න බෑ තව තව බලය යොදනවා පාලනය කරන්නේ කොපමණ බලය යොදනවද ඒ මට්ටමට අප පරදින ඒ මට්ටමට අසාර්ථක වෙනවා හැබැයි අප හිතනවා මේ යෙදූ බලය මදි ඒ නිසා අසාර්ථක වෙන්නේ නැහැ ඊට වැඩි බලයක් යොදනවා ඊටත් වැඩියෙන් පරදිනවා පාලකයා සෑම විටම පරාජිතෙක් සෑම විටම පරාජිතෙක් පාලනය කරන්න යන කෙනා తాවකාලික දිනුම් తాවකාලිකව ජයගත්තා කියන හැඟීමෙන්ට පුළුවන් නම් තව සානිය පරදින එම නිසා තමන් කුමක්ද කරන්න ඕනේ මේ සිතිවිල්ලට මොකද්ද මං කරන්න ඕනේ මට කරන්න දෙයක් තියෙනවා මේ සිතිවිල්ල ගැන මේ හැඟීම ගැන අන්න බලන්න බොහෝ විට නෑ කිසි දෙයක් කරන්න අවශ්‍ය නෑ නිහඬව සෝදිසියෙන් සිටීම පමණක්ම සෑහෙනවා දමනය කියන්නේ තමන්ව දමනය කර ගැනීම. ඒ වෙන මොනවද දමනය කිරීමේ තමන්ව පාලනය කර ගැනීම. තමන්ව මේච්චල් කර ගැනීම. වේල් කීයක් අනුභව කරනවද තමන්. ඒ පිළිබඳ තමන් තීරණයකට එනවා. එකක් ඇති. ඒක දුතාංගයක් නේ ඒ තමන්ගේ පාලනය කරගන්න ඒ තමන්ම පාලනය කරගන්න පාලනය අවශ්‍යයි තපස කියන්නේ තමන්ම පාලනය කර ගැනීම කියන්නේ තමන් තීරණයක් කරන්නන් ඉන්නේ එක වෙලයි දවසකට එක වෙලයි කෑම කන්නේ. ඒක දුතාංගයක්. ඉතින් එහෙම එහෙම තීරණයකට ආවහම ඉතින් මොන සිතවිල්ලාවත් ප්‍රශ්නයක් නැහැ. සිතවිල්ල ඕනේ තරම් එන්න පුළුවන්. ඉතින් ආවට ප්‍රශ්නයක් නැහැනේ. ආහාරත් ඕනේ තරම් ලැබෙන්න පුළුවන්. ඉතින් ආහාර කොපමණ ලැබුණත් බාහිර ලෝකයෙන්, අභ්‍යන්තර ලෝකයෙන් කොපමණ සිතවිලි ආවත් Taman තීරණයක් කරලා නම් තියෙන එක වෙලයි අනුභව කරන්නේ කියා ගැටලුවක් නැහැනේ. දැන් අප හිතනවා නම් මේ එක වේලකින් පමණක් මට සෑහීමකටපත් වෙන්න බැරි වෙලා තියෙන්නේ. එක වේලකින් පමණක් අපට සෑහීමකටපත් වෙන්න බැරි වෙලා තියෙන්නේ මේ ආහාර වැඩි නිසා හරි, ආහාර ගැන සිතිවිලි එන නිසා හරි කියලා. එහෙනම් අපිට වැරදුනා. ඒ දෙකම නිසා නෙවෙයි. කියන්නේ ආහාර අනුභව කරන්න ඕනි කියලා සිතිවිලි එන නිසායි. එහෙම නැත්නම් අනුභව කරන්න ඕනේ ප්‍රමාණයටත් වැඩියෙන් ආහාර හැම වෙලෙම සුලභ නිසායි. මේ හේතු දෙක නිසායි අපට එක වේලකින් සෑහීමකටපත් වෙන්න බැරි කියලා අපි හිතුවොත් අපිට කවදාවත් බැහැ. ඒ හේතු දෙක නිසා නෙමෙයි. අපේ තීරණය දුරලයි.
ඒක පටිච්ච නැතිින් මිදෙන්නේ කොහොමද? ඒක කැමැත්තක් හිතන්නේ.
ඔව්, කැමැත්ත කියන්නේ සිතවිල්ලක්නේ. ඒ සිතවිල්ලක් විදියට හඳුනා ගන්න කැමැත්ත යන සිතවිල්ලක්. දේ සිතවිල්ලට අප ඉඩ දෙනවද? අප වෙනුවෙන් තීරණයක් ගන්නද? නැත්නම් අපි තීරණය කරනවද? අප කුමක්ද කළ යුත්තේ කියලා. තීරණ ගැනීමේ වගකීම කාටද පවරන්නේ? අපි තීරණ ගැනීමේ වගකීම සිතිවිලි වලට පවරලා සිතවිලි පාලනය කරන්න හදනවා. ඔයා වැරදි තීරණ මං ගැන ගන්න එපා. මාව අමාරුයි දාන තීරණ ගන්න එපා. එහෙම ඒ සිතවිලි පාලනය කරන්නේ නැහැ. ඒ සිතවිලි වලට හැකියාවක් නැහැ අප වෙනුවෙන් බුද්ධිමත් තීරණ ගන්න. සිතවිලි අපව හඳුනන්නේ නැහැ. අපට අවශ්‍ය කුමක්ද? අප යන්න ඕනේ කොහාටද? අප යා යුතු මඟ කුමක්ද? නොයා යුතු මඟ කුමක්ද? මේකක්වත් සිතවිලි දන්නේ නැහැ. නොදන්න කෙනෙකුට, පාර දන්නේ නැති කෙනෙකුට, ඒ පාරේ යන්න ඕනෙත් නැති කෙනෙකුට අපි රියදුරු අසුන බාර දීලා කියනවා අපි ඔයාට කැමති තැනක එක්ක යන්න. හැබැයි වැරදි තැනකට නම් එක්ක යන්න එපා. ඒ හැම විටම එක්ක යන්නේ අපි නොආයිත තැනකට. ඒ බඳ සිතිවිල්ලක් මඟ පෙන්වන්නේක විදියට පාවිච්චි කරන්න එපා. සිතිවිල්ලක් යොදාගන්න එපා මාර්ග උපදේශකෙක් විදියට. ඔබයි තීරණය කරන්නට ඕනේ. සිතවිලි කියයි මේක හොඳයි, මේක රහයි, අපරාධේ කන්න. ඒ සිතවිලිනේ, ඒ ඔක්කොම සිතවිලි. ඒවට ඇහුම්කන් දෙන්න. ඇහුම්කන් දීලා අපිට පුළුවන් තීරණය කරන්න කුමක්ද කළ යුත්තේ. දැන් තීරණ ගැනීමේ වගකීම අපේ අතට ගත්තේ නැත්නම් වෙන්නේ සිතවිල්ල කියන දේ අපි කරනවා. සිතවිල්ල කියන දේ කරමින් අපි කියනවා මේ අමාරුයි. හිතුවට බෑ. හිත දුවනවා. මගේ හිතත් එක්ක මේ වැඩේ කරන්න බෑ. ඒ හිතත් එක්ක කවදාවත් බෑ. ඒ හිත අතාරින්න. සිතවිලි යන අත්තරින්ද තියෙන දේ. අත්තරින්ද තියෙන සිතවිලි අපි මාර්ගෝපදේශකෙක් බවට පත් කරගෙන මම්මුලා
වෙනවා. ලෝකයේ
අභ්‍යන්තර ලෝකයේ
කියලා අපි
අයිති කරගෙන පුඩායි පුද්ගල සංඥා. ඒ අයිති කරගන්න එපා. අයිති කරගන්න එපා කියලා කියන්නේ. මේ සිතුවිලි අයිති කරගන්න එපා.
සාද උදේ සමාජගත අධ්‍යක්ෂණ කියන දවසට මේකට අදාළ වෙනඳ දැන් අද උදේ මම ගන්නවද සම්බෝධි එකෙන් එනකොට මම දකුණේ නීතිය කියලා වටරාමක නීතියක් තියෙනවා. ඒකට දකුණෙන් යන වාහන වලට ඉදිරියලා ඊට පස්සේ වාහනේ ඉදිරියට ගන්නකොට වම් පැත්තෙන් තාපය කෙනෙක් ඒ නීතිය කඩලා අනුතුරක් විතර වෙන්න ගියා. මම පොබල්ලා ගියා. සම්මුතියට ගන්නවා නීතියට ගන්නවා මගේ සිටියල වලටත් ගන්නවා මම සාධාරණයි ඔබ සාධාරණයි එතකොට මේ පසුපස හඹායන්ට සෑහෙන ඉඩකඩ තිබුණා නමුත් ඔබතුමා කියනවා දහම් ඔසුව ගාණය කිරීම කියන කාරණාව මෙහි කරන්නේ මේ ලෝකේ ඉන්නවා නම් එවැනි අනතුරු විය හැකි නැතනම් මේ සිටිවිල්ල කඩාගත්තා
ඔව් නෑ ඒ බොහොම අපූරු උදාහරණයක්. ඒ සිටිවිල්ලට වාහනේ පදවන්න දුන්නා නම් ඒ තරංගයක් නේ. ඒ සිටිවිල්ලට පානි පදවන්න දුන්නේ නෑ අප සිහිබුද්ධියට ඒ සිටිවිල්ල ආභව දැනගෙන ඒ සිටිවිල්ල අයින් කරා. Taman හිටියේ රීදිරවසනේ. ඒ බොහෝ විට වෙන්නේ Taman නෙමේ රීදිරවසනේ ඉන්නේ සිටිවිල්ල. සහ ආවේග බොහෝ අය රිය පදවන්නේ සිතිවිලි වලින් සහ ආවේග වලින්. ඒ නිසා තමයි අනතුරු වෙන්නේ. සහ අනිත්‍යව අපහසුතාවයට පත් වෙන්නේ අනිත්‍ය දුරන් පාර යන අය. රිය දුරන් තරන්නේ මගියන් පව සිතිවිලි සහ හැඟීම් වලින් ඇවිදින්නේ. දෙපයින් නෙමෙයි ඇවිදින්නේ. එහෙම කෙනෙක් ඇවිදිනකොට අනිත් හැම දෙනාම අපහසුතාවේ අනිත් මගියන් වාහන හැම එක. ඒක මමත්වේ නෙමෙයි සිහිබුද්ධියෙන් වැඩ කිරීම මමත්වේ නෙමෙයි. අයිතියක් නැහැ මෙතන. ඒ අයිතියක් නැහැ. බාහිර ලෝකයේ අයිතිත් නැහැ, අභ්‍යන්තර ලෝකයේ අයිතිත් නැහැ. අයිති කරගන්නත් බෑ. අයිති කියන සිටිවිල්ලක් තියෙන හැබැයි එහෙම සැබෑ අයිතියක් නැහැ. විවාහාරයට ව්‍යාකරණ අවශ්‍යයි. විවාහාරයට ඒ ව්‍යාකරණානුකූලව කතා නොකළොත් අර්ථය පැහැදිලි වෙන්නේ නැහැ. ව්‍යාකරණානුකූලව ලිව්වේ නැත්තම් කියවන කෙනාට එහින් අදහසක් ගන්න බෑ. පටලැවෙනවා. නිසා ව්‍යාකරණ අවශ්‍යයි. ව්‍යාකරණ වල කිසි වරදක් නැහැ. කවුරුවත් සංසාරේ ඉන්නේ ව්‍යාකරණ නිසා නෙමෙයි. ව්‍යාකරණානුකූලව ලියු නිසා, ව්‍යාකරණානුකූලව කතා කළ නිසා නෙමෙයි සංසාරේ අපි ඉන්නේ. ඒ නිසා නෙමෙයි. ඒවා ව්‍යාකරණ පමණයි. උක්තේ ආඛ්‍යාතේ උක්තේ කිසි වරදකුත් නැහැ. ආඛ්‍යාතේ වරදකුත් නැහැ. ඒ උක්තාඛ්‍යාත යෝගේ නිසා නෙමෙයි සසරේ ඉන්නේ අපි. මම කතා කරනවා. මම කතා කරනවා. ඉතින් කවුද කතා කරන්නේ කියලා ඇහුවොත් කියන්න බුලා මමයි කතා කරන්නේ. ඉතින් ඒ මොකක්ද තියෙන වරද? ඒක වැරදිද? කතා කරන කෙනෙක් නැහැ කියන්න පුළුවන්. කවුද කතා කරන්නේ කියලා ඇහුවොත් ඔබතුමීගේ අදහසට අනුව කියන්න බුණා නෑ කවුරුවත් කතා කරන්නේ කතා කරන කෙනෙක් නෑ එහෙම කියන්න පුළුවන් ඉතින් එහෙම කිව්වහම කෙනෙකුට හිතෙන්න පුළුවන් සෑහෙන්න දියුණු කෙනෙක් කියලා දැන් දුතාංග ගැන කියන්නේ දුතාංග තමන් තීරණය කළා දුතාංග රකින්නේ මා දුතාංග රකින්න ඕනේ කියලා. එහෙම තීරණයක් ගන්න නැතුව දුතාංග රැකීමක් නැහැ. ඒ වරදක් නැහැ. ඒක නෙමෙයි මමත්වේ කියන්නේ. මමත්වේ කියන්නේ අයිතිකරුවෙකු බවට පත් වීම. හිමිකරුවෙකු බවට, ස්වාමියෙකු බවට.
කියන්නේ
කැමැත්ත නිසාම කරන්න එපා. ඒ කැමැත්තට අහුම් කර දෙන්න. එයා මොකද්ද කියන්නේ? එයා කියනවා යන්න. ඉතින් අහන්න ඇයි යන්නේ? මොන හේතු නිසාද? මොකද්ද තියෙන ප්‍රයෝජනේ යෑමේ? මෙතෙක් කල් ගියා මොකද්ද ලැබුණේ? දේ විමසීම කරන්න. විමසීම කරාම ප්‍රත්‍යක්ෂයක් එනවා. ඒතොර ඒ කැමැත්ත නිසා නෙමෙයි ඊළඟට ඒ දේ කරනවා නම් කරන්නේ, යනවා නම් යන්නේ, නොයනවා නම් නොයන්නේ, හෝ නොකරනවා නම් නොකරන්නේ කැමැත්ත නිසා නෙමෙයි ප්‍රඥාව නිසා. ඔබතුමාගේ අර මේ ප්‍රශ්නේ මුල් කොටස, මුල් කොටසෙන් ඔබතුමා මතු කරා බොහොම වැදගත් කාරණයක්. මේ වර්තමානයේ සිටිවිලි අත්තරින්න පහසුයි. අතීත කතන්දරවලට වඩා එය බොහොම අපූර්ව සත්‍යයක්. බොහොම ලස්සනක්. වර්තමානයේ අත්තරින්න පහසුයි. තම වර්තමානයේ දැඩිව අල්ලගෙන නැහැ. අල්ලගන්න පටන් ගත්තා. අල්ලගෙන ඉවර නැහැ වර්තමානයේ. ඇහෙනවා. ඉතින් ඒ ඇහෙන ඇහිම අපි අල්ලගන්න පටන් ගන්නවා. ටික 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 ඇහෙන දේ හඳුනා ගනිමින්, ඇහෙන දේ විඳිමින් අල්ලගන්න පටන් ගන්නවා. ටික ටික තාම සම්පූර්ණයෙන්ම ග්‍රහණය නොකරගෙන තිබෙන නිසා, තාම සම්පූර්ණයෙන්ම බදාගෙන නැති නිසා අත්හරින්න පහසුයි. නමුත් අතීතය යනු වැළඳගත් දෙයක්. අතීතය යනු සම්පූර්ණයෙන්ම බදාගත් දෙයක්. නිකම් බදාගත් දෙයක් නෙමෙයි, හරියට අර කොහොල් ලැබෙක් වගේ. කොහොල් ලැබෙක් බදාගත්තා වගේ. ඉන්ද්‍රයන් හයෙන්ම බදාගෙන තියෙන අතීතය. සලායතන වලින්ම වැළඳගෙන තියෙන. එක්වරයක් නෙමෙයි. මතක් වෙන වාරේ. අතීතේ යලි යලිත් අප බදා ගන්නවා. ඒ බදා ගන්නෙ හොඳ නිසාම නෙමෙයි. ඒ හොඳ සිතිවිලි, රසවත් සිතිවිලි, මිහිරි මතක පමණක් නෙමෙයි, අමිහිරි මතක පව. හරියට දැන් මලක් වගේ දෙයක් සිඹින විට, මලක් ස්පර්ශ කරන විට මුදු මොලොක් සුවයක් නෙදෙනින්. ඉතින් ඒ නිසා කෙනෙක් මලක් ස්පර්ශ කරන්න කැමති වෙන්න පුළුවන්. හැබැයි කවුරුවත් කටුවක් කිඹින්නේ, කටුවක් අල්ලන්න කැමති නෑ. මොකද ඒ රිදෙනවා. වර්තමානයේ එහෙමයි. නමුත් අතීත පැත්තෙන් බැලුවහම හැම කටුක අත්දැකීමක්ම යලි යලිත් මතක් කරමින් ඒ කටුවල ඇමිනෙනවා. රසවත් සිදුවීමත් මතක් කරනවා. මතක් කර කර රස විඳින්න බලනවා. ඒ වගේම එමෙන්ම අතීත අමිහිරි අප්‍රසන්න කටුක අධ්‍යක්ීම් නැමැති කටුගාලේ යලි යලිත් යලි යලිත් අප පටලැවෙනවා. ඉතින් ලේසි නෑ ගැලවෙන්න. දැන් ඇනිල ඇනිල හැම පැත්තෙම. වර්තමානයේ ඊබඳු සංකීර්ණ තැනකට තාම ඇවිත් නෑ. ඉතින් ඊට කලින් අතහරින්න පුළුවන්. එතෙන්ට යන්න කලින් වර්තමානයේ අතාරින්. එපිටමා කියෝ පරිදිම අතීතයේ anu නැවත නැවත සංස්කරණය කළ දෙයක්. නැවත නැවත මතක් වෙන වාරයක් පාසා ඒ පැත්තෙන් බදා ගන්නවා, මේ පැත්තෙන් බදා ගන්නවා, එහෙම් පටලැවෙනවා, මෙහෙම් ඒ කටුගාලේ ඇමිනෙනවා. එම නිසා කළ යුත්තේ සංස්කරණය නෙමෙයි විසංඛාරය. විසංඛාරය. පුහුණු වෙන්න විසංඛාරය. ඇයි එදා පටලැවුනේ? හොයාගන්න. මෙබඳු දුකක් විඳින්න වෙයි කියා එදා හැඟුණා නම් පටලැවෙන්නේ මොනම සිදුවීමකට. මොනම සිදුවීමකට. හඳුනාගෙන ඒ රැවටීම හඳුනාගන්න. ඒ තරහාව යයි. රැවටුණා. රැවටුන් නිසායි තරහාව. ඒ රැවටීම හඳුනාගන්න. රැවටීම හඳුනාගත්තේ නැත්නම් අප හැමදාම තරහේ ගොදුරක් බවට පත් වෙනවා. අය වීරකමක් නොවේ. කිසියම් දෙයක ගොදුරක් බවට පත්වීම වීරත්වයේ ලක්ෂණයක් නොවේ. වීරයෙකුසේ කෑ ගහන්න පුළුවන් තරහින්. වීරයෙකුසේ අතපය හොලවන්න පුළුවන් තරහින්. නමුත් එතන ඉන්නේ අන්ත දුබල කෙනෙක්. පුංචි සිතිවිල්ලකට යට වුණු පුද්ගලෙක්. ඇහැට පේන්නේ නැති. අතින් ස්පර්ශ කළ නොහැකි. පුංචි සිතිවිල්ලක සිරකරුවෙක්. කෙසේද වීරයෙකු බවට පත් වෙන්නේ? නිසා හොයාගන්න. ඇයි එදා මට තරහ ආවේ? ඇයි එදා මට තරහ ආවේ සිද්ධියට? හොයාගන්න. හොයාගත්තේ නැත්නම් අපි මේ සිද්ධිය මතක් වෙන වාරයක් පාසා ඒ තරහ එන විදිහටමයි හිතන්නේ සිදුවීම ගැන. වෙන විදිහකට හිතන්න අප දන්නේ. මේ සංස්කරණය කියන්නේ ඒයි. නැවත නැවත ඒ විදිහටම අපි සකස් වෙනවා. තරහ එන විදිහටම අපේ මොලේ ශෛල අපි හදා ගන්නවා. තරහ එන විදිහටම යලි යලි. නෑ, විසංකාරයකට යන්න. ඔව්, එහෙමයි තරහාවේ. දැන් තරහ නොවන විදිහට ඒ සිදුවීම ගැන හිතන්න බැරිද? බලන්න. එවිට පැහැදිලි වෙන්න පුළුවන්. හදේ ඒ පුළුවන් නෑ ඒ විදිහට ඒ සිදුවීම ගැන හිතන්න. මතක් වෙන වාරයක් පාසා තරහ නොවන ආකාරයට හිතන්නේ සිදුවීම දිහා. ඒතර ගැලවෙන්න පුළුවන්, ලිහා ගන්න පුළුවන්, ඒ පටලැවිල්ල, ඒ ගැට ලිහා ගන්න පුළුවන්. එහෙම එකින් එක ගැට ලිහාගෙන ගියොත් අන්තිම ගැටෙත් දවසක ලිහුවාම තේරෙනවා නැවතනම් ඒ සිදුවීමට තරහ ඉන්නේ නැහැ. කොපමණ මතක් වුණා ඒ සිදුවීමට බෑ මාව කුපිත කරන්න. ඒ මතකයට බැ. ඒ සියලුම ගැට ලිහලා දාලා
තියෙන කිසිම තේරුමක් නැති පුංචි සිතුවිල්ලක් එනවා අනුකම්පාවක් වගේ දෙයක්. ඒක ඉතින් දිගින් දිගට ඒකම මතුවේ වෙනවා. ඉතින් මොනවා කරත් ඉතින් ඒක අර දවල් වෙච්ච දෙයක්. ඊට පස්සේ දැන් යනකොට ඒක මතක් වෙන ඉඩම ගන්නවා. ඉතින් ඒ වගේ කියන්නේ තරහක්වත් නැහැ. මේ අනුකම්පාවක් විතරයි තියෙන්නේ. මන්ට මේ කොහමද ඒක කොහොමද බලනවා එක දිගට වෙනවා. ඇත්තම සිතිවිල්ල දැක්කේ ලස්සන ගෑනු ළමයි දෙන්නේ. දෙන්නගේ පට්ටියේ කකුල් දෙක එකට ඇරෙවිලා. ඊට පස්සේ මට හිතුණා දැන් ඉතල මේ ළමයි දෙන්නට පෝකට් එකක් නැහැ. දෙන්නටම කන්නේ වෙන්නේ ඉගෙන ගන්න වෙන්නේ ඉස්කෝලේ යන්න වෙන්නේ ටොයිලට් එකට ගියා කෙනෙක් වාඩිලා ඉන්නේ ඔක්කොම ඉන්නේ එකද කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් ඒක සරෙන් සතිය දැනෙන්න හිතෙන. කිසිම තේරුමක් නැතිද? ඉගෙන ගන්න වෙන්නේ හැම දෙයක්ම එකම නේද කියන පෝකට් ඇයි මේ ළමයට ඔපරේට් කරේ නැත්තේ? ඒ වගේ දේවල් කිව්වට මතක් යනවා. ඒදන්නේ එන්නේ ඔලක් ගන්න.
අනේ අනුකම්පාව කියන්නේ හැඟීමක් නේ තරහ වගේම හැඟීමක්. ඔය එක හැඟීමක්වත් අනිත් හැඟීමට වැඩිය ප්‍රබලද දුබලද කියලා කියන්න බෑ. කොයි හැඟීමක් ප්‍රබලයි එක වගේ. ඒ අනුකම්පාව බොහොම ප්‍රබල හැඟීමක්. මේ වචනින්මත් තේරෙනන් කම්පාවක් කියලා ඇති වෙන්නේ. තව කෙනෙක්ගේ වේදනාවක් ආහන විට දකින විට තමන්ගේ ඇති වෙන කම්පාව ඒ යාගේ තියෙන කම්පාවට අනුව කම්පාව ඒ බොහොම ප්‍රබල හැඟීමක් දෙහෙන් ඒබඳු ප්‍රබල කම්පනයක් ඇති වුණාම ඒ කම්පනී රැලි තරංග සෑහෙන කාලයක් රැව් පිළිරැව් දෙනවා අනුකම්පාවේ කම්පන තරංග හරියට මේ දැන් වැවකට ලිඳකට විලකට වැලි කැටයක් දැම්මොත් එහෙම එතන පොඩි කම්පනයක් ඇති වෙනවනේ වැටිච්ච තැන පුංචි කම්පනයක් කියලා එතනින්ම ඉවර වෙනවා. සමහරට ඊට අඟලක් එහා දිය බින්දුව දන්නේ නැහැ. මේ අඟලකට මෙහා දිය බින්දුව කම්පණය වුණා කියලා. මේ වැලි යටයක් වැටුණා. හැබැයි ගල් කැටයක් දැම්මොත් එහෙම අඟල් දෙක තුනක් වටේටම කම්පා අපිට කම්පන රැලි දකින්න පුළුවන්. විතර දන්නවා මේ අඟල් දෙක තුනක් එහා රැල්ලක් දන්නවා මේ ආවල් මේ මෙතනින් කම්පනයක් ඇති වෙලා කියලා. හැබැයි ඒකත් ඉතින් අඟල් 3 4කින් ඉවර වෙනවා. ඉතින් මහා ගලක් එහෙම දැම්මොත් සමහරට අඩි ගාණක්, යාර ගාණක්, මීටර් ගාණක් ඈතට ඒ කම්පන රැලි යනවා. විතර මෙතන දැන් ඒ කම්පනේ ඉවරයි. පටන් ගත්ත තැන කම්පනේ ඉවරයි. එතන නෑ ආපෝ එකපාරින් එතන ගල වැටුනේ. හැබැයි ඈතට ඈතට යනකොට සමහරට පැයකට විතර පස්සේ තමයි යහ යුරට ඒ කම්පණය දැනෙන්නේ. ඒ තමයි අනුකම්පාවේ ස්වභාවය. අනුකම්පාවේ කම්පන කම්පණයේ කාලයක් යනවා. එහාට 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 ඇදී ඇදී යනවා. තමයි ඒ දෙන්න කම්පාවේ නෙමෙයි ඉන්නේ දැන්. ඔව්. ඉතින් ඒ තමයි කම්පා. ඉතින් තියෙන එක අවබෝධ කරගන්න. ඒක අවබෝධ කරගන්න හොඳ කාරණයක්. එකක් තමයි මේ දේ අපටත් විය හැකි. අනුකම්පාවක් එන්නේ එහෙම අපි නැති නිසානේ. තව කෙනෙක් ගැන අනුකම්පාවක් එන්නේ. එහෙම ඒ බඳු තැනක නෙමෙයි අප ඉන්නේ කියන නිසා. ඒ බඳු තැනක නෙවෙයි අප ඉන්නේ. නමුත් ඒ බඳු තැනකට යන්න පුළුවන් තැනකයි අප ඉන්නේ. ඊට වඩා අන්ත තැනකටත් අපිට යන්න වෙයි සමහරට. එතකොට මේ කම්පණය තමන්ගේ පැත්තට හැරෙනවා. ඒ බඳු ප්‍රතිපලයක්, ඒ බඳු අත්දැකීමක් අපට සිදු වෙන්නේ නැහැයි කියන සාතිකයක් නැහැ. මේ ජීවිතය ගත්තත්, සසර ගත්තත් එහෙම අරව ගත්තාම සංවේගයක් එන්නේ කම්පාව සංවේගයකට හැරෙනවා. එහෙමනම් එහෙම භයානක නම් එහෙම සසරක ඉන්නවට වැඩිය හොඳයි එතනින් අයින් වෙන එක. ඒ පැත්තට හරව ගන්න පුළුවන්. විමුක්තිය පැත්තට. එහෙම නැත්නම් කරුණාව වැත්තට හරවන්න පුළුවන්. අපි කම්පා වෙවි හිත හිත අයෝමන අපරාධයක්ද පෞද්ගලිකත්වයක් නැහැ. දැන් එහෙම හිත හිත ඉන්නව වෙනකොට මෙතන මට උදව්වක් කරන්න බැරි දෙයක් දෙන්නා වෙනුවෙන් ඒ කිසියම් දෙයක් කළ හැකි දෙයක් තියෙනවද? ඒ ඉන්න තත්වයෙන් හොඳ තත්වයකට ගෙන එන්න කළ හැකි යමක් තියෙනවද කියලා හොයලා බලලා එහෙම යමක් තියෙනවා නම් කරන්න පුළුවන්. එතකොට ඒ කරුණා. ඉතින් මේ දෙපැත්තටම අපිට යන්න පුළුවන්. කරුණාව පැත්තෙන් ගිහිල්ලා ඒ දුකින් ඉන්න කෙනාට එයින් අත් මිදෙන්නට කල හැකි ප්‍රකාරයක් උදව්වක් කරන්නත් පුළුවන්. එමෙන්න ඒ බඳු තැනකට පත් වෙන්න පුළුවන් සසරකයි අප ඉන්නේ. ඒ නිසා ඒ සසරින් අප වහාම නිදහස් වෙන්නට ඕනේ කියන සංවේගය ඇති කරගෙන ඒ කටයුතු අප්‍රමාදීව කිරීම. ඒ දෙපැත්තෙන් දෙපැත්තටම හෝ එක පැත්තකට හරව ගත්තාම මේ ওই සිතවිල්ල වද දීම නවතිනවා.
සර් දෙන්නේ සර් කිව්ව කාරණා මොනද මේ හේදෙන්න දැන් වදයක් නැතුව ඒ කට්ටිය පාඩුව ඇති කියන කතාවත් එක්ක සර් ඉතිහාසයේ ප්‍රංශ විප්ලවයේදී සිරදිවල හිටිය වහන්සේ මොදවා අල්ලා තියෙන කඳුර කුටි වල හිටිය. ඊට පස්සේ එයා ටික දවසක් එළියේ ඉඳලා එයාට එළිය නුහුරු නිසා නැවත ඒ සිර කූඩුව ඇතුළටම ගියයි කියලා. එයාගේ පුරුද්ද ඒක බවට පත් වුණාම ඒක පුරුද්දක් බවට පත් වෙලා ඒක සාමාන්‍ය නාටියෙන් පුළුවන් සමහරට.
එතකොට අපිට බෑ තීරණය කරන්න තව කෙනෙකුට ගැලපෙන්නේ මොකද්ද කියලා. අපි හිතන අපිට පුළුවන් අපි පොදු නීතියක් හදාගෙන පොදු ප්‍රමිතියක් හදාගෙන එය සාමාන්‍යකරණය කරලා මුළු ලෝකෙටම දාලා මේ ගානට ලුමු තියෙන්න ඕනේ, මේ ගානට සීනි තියෙන්න ඕනේ. මේ වුණාට එහෙම පොදු ප්‍රමිතියක් නැහැ ලෝකේ. කිසිම දෙයක් ගැන එකඟතාවයක් නැහැ. දෙන්නෙක් එකඟ වෙන්නේ නැහැ එක කාරණයක් ගැන. දහ දෙනෙක් කොහොමත් එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා හරි අමාරුයි තව කෙනෙක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම. හරිම අමාරු දෙයක්. ඒ ලෝකෙ තියෙන අමාරුම තීරණ ගැනීමේ තීරණ ගැනීම අතර අමාරුම දුෂ්කරම තීරණ ගැනීම තමයි අනුන් වෙනුවෙන් තීරණ ගැනීම. අහවල් කෙනාට සුදුසු දේ කුමක්ද? ඉතින් හොඳම දේ තමයි ඒ තීරණේ එයාටම ගන්න ඉඩ දෙන එක. හොඳම දේ. නමුත් ඒ හැම විටම එහෙම බෑ. සමහර විට අපිට සිද්ධ වෙනවා අනුන් වෙනුවෙන් තීරණ ගන්න. විශේෂයෙන් පුංචි ළමයි වෙනුවෙන් තීරණ ගන්න වෙනවා වැඩිහිටියන්ට. ඒ බරපතල වගකීමක්, ලේසි පහසු වගකීමක් නෙමේ, බරපතල වගකීමක්. ඒ ළමයා සම්පූර්ණයෙන්ම ඒ ජීවිතේ විනාශ කරලා දාන්න පුළුවන්. බොහොම හිතින් තීරණ ගන්න, බොහොම හොඳ හිතින් ආදරේ බොහොම වියදම් කළා. නමුත් ඒ ළමයා යන්ට ආපු මාකක් තිබුණා නම්, යන්ට ප්‍රාර්ථනා කරමින් පාරමිතා පුරමින් ආ ගමනක් තිබ්බා නම් ඒ සම්පූර්ණයෙන්ම වහලා දාන්න, අවුල්ලා දාන්න පුළුවන්. ඒ කවුරුවත් දන්නේ නැති, ළමයා දන්නේත් නැහැ, වැඩිහිටියන් දන්නේත් නැහැ එහෙම දෙයක් වුණා කියලාවත්. හැබැයි බිහි වෙන්නේ අසතුටින් සිටින පුද්ගලයන්, අතෘප්තියෙන් සිටින අය. ඒ තමා තුලින් අභ්‍යන්තර හෘද සාක්ෂිය දන්නවා මේ නෙවෙයි මගේ පාර, මේට නෙවෙයි මා උපන්නේ. ඒ හෘද සාක්ෂියේ චෝදනාව දිගටම තියෙනවා. තේබඳු ඇත්තන් වැඩි හිටි වුණාම දෙමව්පියන් එක්ක හරි තරහින් ඉන්නේ. තමම දන්නේ ඇයි තරහින් ඉන්නේ කියලා. හරි වෛරයෙන් ඉන්නේ. එසා තීරණ ගන්නත් වෙනවා. දරුවන් වෙනුවෙන් තීරණ ගන්න වෙනවා. පරිස්සම් වෙන්න. තමන් ගැන තීරණයක් ගන්නවට වැඩිය බැරෑරුම්ම හිතන්න තව කෙනෙක් සම්බන්ධයෙන් තීරණයක් ගන්න විට. අප තීරණ අරගෙන දරුවෙකුට මෙහෙම කරන්න. මෙහෙම කරොත් තෑගි දෙනවා, නොකරුවොත් ගහනවා. තෑගි දෙන්න පුළුවන්, දඬුවම් දෙන්නත් පුළුවන්. ඒ තමා බොළඳම හැසිරීම, ප්‍රාථමිකම හැසිරීම. තෑගි දීමයි දඬුවම් දීමයි තමන් තීරණ අරගෙන ඒ තීරණවලට අනුව දරුවන් ශිෂ්‍යයන් දක්කලා ඒ දක්කන විදිහට යනවා නම් තෑගි දෙනවා, යන්නේ නැත්නම් කෙවිතකින් ගහනවා. හිතෙන්න පුළුවන් ඒ තමා ශිෂ්‍යයන් හදන, දරුවන් හදන හොඳම ක්‍රමය. නෑ, ඒ තමා දරුවන් සහ ශිෂ්‍යයන් විනාශ කළ හැකි හොඳම ක්‍රමය, මරා දැමිය හැකි හොඳම ක්‍රමය, ඒ අයගේ ආධ්‍යාත්මය මරා දැමිය හැකි හොඳම ක්‍රමය. ආධ්‍යාත්මයක් නැති, හෘද සාක්ෂියක් නැති, ස්වාධීන චින්තනයක් නැති පඹයන් ටිකක් පිහිවෙනවා. ඔබට අවශ්‍යද ඔබේ දරුවා පඹයෙක් වෙනවට? ලස්සන පඹයෙක්, කීකරු රූකඩයක් වෙනවට? කීකරු හැබැයි රූකඩයක්. ඔබේ තෑගිවලට වසඟ වෙලා, ඔබේ නඩුවම් වලට බිය වෙලා, තමන්ගේ හෘද සාක්ෂිය මරා දමලා ඔබට කීකරු රූකඩයක්. තෑගි දීම සහ දඬුවම් දීම හොඳයි, නමුත් ඊට කලින් ඒ ශිෂ්‍යයාට හෝ දරුවාට තේරෙන විදිහට කතා කරන්න, තේරෙන විදිහට පහදා දෙන්න. ඒ සඳහා ලොකු ඉවසීමක් ඕනේ. මොකද දරුවෙකුට එකපාරක් කිව්වට තේරෙන්නේ නැහැ, එකපාරක් කිව්වට අහන්නේත් නැහැ. මුලින් අප සුදුසන් වෙන්නට ඕනේ. ඉවසන කෙනෙකුට පමණයි ශිෂ්‍යයන් හදන්න පුළුවන්, දරුවන් හදන්න පුළුවන්. ඉවසන කෙනෙකුට දරුවන් හෝ ශිෂ්‍යයන් එසේ හදමින් තමනුත් හැදෙනවා. එතකොට දෙදෙනාම වැඩෙනවා. දරුවන් විතරක් නෙමෙයි වැඩින්, දරුවන් භෞතිකව වැඩෙන විට ගුරුවරයා හෝ වැඩිහිටියා ආධ්‍යාත්මිකව වැඩෙනවා. එය අපූර්ව අධ්‍යාපනයක්, බොහොම ලස්සන අධ්‍යාපනයක්. ගුරුවරයා ශිෂ්‍යයා දෙදෙනාම ඉගෙන ගන්න අධ්‍යාපනයක්. එතන ගුරුවරයා තමා තියාගේ ශිෂ්‍යයාට, වෙන තෑගි ඕනේ නැහැ. ගුරුවරයා තමා තියාගේ වෙන පාරිතෝෂිත අවශ්‍ය නැහැ. ගුරුවරයාට ශිෂ්‍යයාගෙන්, ශිෂ්‍යයා තමා ගුරුවරයාට තියාගේ. දෙමාපියන් තමා දරුවාට තියාගේ. ඊට වැඩිය තෑග්ගක් දෙන්න බෑ මොනවා අරන් දුන්නත්. ෆෝන් එකක්, කාර් එකක්, ගෙයක්, ඒ සියල්ල අරන් දීලා දෙමාපියන්, ආධ්‍යාත්මික දෙමාපියන් නැති කරගන්නවට වඩා ඒ ඔක්කොම අරන් දෙන දෙමව්පියෝ ඉන්නවා. නමුත් එතන ආධ්‍යාත්මික අම්මිකුත් නැහැ, තාත්තිකුත් නැහැ දරුවට. ඒ වගේම සැර කරන්න පුළුවන්, බනින්න පුළුවන්, ගහන්න පුළුවන්. ඒ වෙනුවට, ඒ තෑගි හෝ දඬුවම් දීම වෙනුවට ඔබ පත් වෙන්න තියාගයක් බවට ඔබේ දරුවාට. දරුවාට හැඟෙන්නට ඉඩ දෙන්න, හැඟෙන්නට ඉඩ දෙන්න. අම්මා තමා මට ලැබුණු ලොකුම තෑග්ග, තාත්තා තමා මට ලැබුණු ලොකුම තෑග්ග. ඊට වැඩිය තෑග්ගක් කාටවත් දෙන්න බෑ. වෙන කෙනෙකුට දෙන්නත් බෑ, අම්මට තාත්තට දෙන්නත් බෑ. ශිෂ්‍යයෙකුට හිතෙනවා නම් මගේ ගුරුතුමා හෝ ගුරුතුමිය තමා මට ලැබුණු ලොකුම තෑග්ග, මා ඉගෙන ගන්නකොට මොන තෑගි ලැබුණත් ඊ සියලුම තෑගි වලට වඩා මගේ ගුරුතුමා හෝ ගුරුතුමිය තමා හොඳම තෑග්ග. ගුරුවරයෙකුටත් එහෙම හිතෙනවා නම්, ගුරුවරියෙකුටත් එහෙම හිතෙනවා නම් බලන්න කොපමණ අපූරු සම්බන්ධතාවයක්ද. දෙබඳු සම්බන්ධතාවයක් තමයි බුදුදහම නිර්මාණය කරන්නේ. දෙමාපියන් දූ දරුවන් අතර, ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතර. ඒ භෞතික තෑගි සහ භෞතික දඬුවම් නෙමෙයි. කාට පුංචි තෑග්ගක් පුංචි දඬුවමක් අවශ්‍ය වෙයි. බය පුංචි. ඒ තෑගි වලට ඉඩ දෙන්න එපා. ඔබට වඩා විශාල වෙන්න. අම්මට වැඩිය ලොකු තෑග්ගක් නෑ. තාත්තට වැඩිය ලොකු තෑග්ගක් නෑ.
අතීත
සිතුවිල්ලක ඇලීම් සහ ගැටීම් කොහොමද අනිත්යෙන් මෙහි කරන්නේ? ඒ කාරණය තුළම ඒ ප්‍රශ්නේ ඇතුළේම උත්තරේ තියෙනවානේ. අතීත සිදුවීමක් යනු දැන් සිදුවන දෙයක් නෙවෙයි. ඇයි ඒ දැන් නොවෙන්නේ? ඒ ඉවරයි. ඒ සිදුවීම අවසානයි. ඒ සිදුවීමට නිමාවක් තියෙනවා. නিত্য නෑ. සදාකාලික නෑ. ඒ සිදුවීම తాවකාලිකයි. ඒ ඇහි බැලුවොත් අතීතයේ දිහා බොහොම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. දැන් වෙන්නේ නැහැ. එදා වුණා. හැබැයි ඒ දැන් වෙන්නේ නැහැ. මේ වෙලාවේ බලන්න, ඇස්සරලා බලන්න. ඇස්සරලා බලන්න, කන් ඇරලා බලන්න. වරද අප ඇස්සර නොබැලීමයි, කන්නර නොඇසීමයි, අවාසනාවයයි. ඔය අතීත සිදුවීම් නිසා අප දුක් විඳින්නේ නිසා. අප සෑම විටම විශේෂඥ උපදෙස් ගන්නේ අතීතේ. අතීතේ බොහොම පටුයි. අතීතේ ඉගෙන ගන්න දේවල් තිබෙනවා. නමුත් ඒ සියල්ල නෙමෙයි. අතීතයට දිය හැක්කේ බොහොම සීමිත උපදෙස් ටිකක් පමණයි. ඒ අතීතයෙන් විශේෂඥ උපදෙස් ගන්න කෙනා හැමදේම අතීතේ වහලෙක්. අතීත සිදුවීම් වලට වර්තමානයේ සාක්ෂි හොයන්න. ඒ වර්තමානයේ සාක්ෂි අහන්න. මේ වෙලාවේ කවුරුවත් බනිනවද? කන් දෙක හොඳට ඇරලා අහගෙන ඉන්න. කවුරුවත් මට බනිනවද දැන්? ඇස් ඇරලා බලන්න. කවුරුවත් බනිනවද? නැහැ. ඒතර වර්තමානයේ ඔබට සාක්ෂි සපයනවා. මේ මොහොතේ කිසි කෙනෙකු ඔබට දෝෂාරෝපණය නොකරන බවට වර්තමානයේ සාක්ෂි දරනවා. ඒනේ ඇත්ත. ඇයි අපි ඒ සත්‍යයේ සාක්ෂි වලට සවන් නොදෙන්නේ? අප හැමදේම අර බොරුවේ සාක්ෂි වලටනේ සවන් දීලා තීන්දුවකට ආවේ. ඒ වෙලා ඉවරයි. ඒ අනිත්‍යය වෙලා ඉවරයි. නැවත වෙන්නේ නැහැ. දැන් වෙන්නේත් නැහැ. එම නිසා ඕනෑම අතීත සිදුවීමක් නිසා විඳිනවා නම්, දුක් විඳිනවා නම්, ඒ විඳින වෙලාවේ වර්තමානයෙන් සාක්ෂි ගන්න. මේ දුක විඳින්න හේතු තියෙනවද? ඇත්තටම සාක්ෂි තියෙනවද දැන් දුකක් විඳින්න? මේ වෙලාවේ මේ මොහොතේ මා දුක් විඳිය යුතු කෙනෙක් යැයි වර්තමානයේ මට කියනවද? අහන්න වර්තමානයේ, අතීතයෙන් නෙමෙයි. වර්තමානයෙන් අහන්න. අන්න වර්තමානයෙන් අසන විට වර්තමානයේ අපට කියනවා නැහැ. කවුරුවත් මේ වෙලාවේ ඔබට ගහන්නේ නැහැ. විවේචනය කරන්නේ නැහැ. ඒ ඉවරයි. එවිට එතන නඩුවක් නැහැ. නඩු නිමිත්තක් නැහැ. වර්තමානයේ සාක්ෂි නොවීමසන විට ඒ සිදුවීම නිරන්තරයෙන්ම අපේ ඇතුළ වෙනවා. ඒ ඉවර වෙලා නැහැ. එතකොට අනිත්‍ය හැමදේම බයිනවා. හැමදේම බැලුම් ගන්නවා. සිදුවීමෙන් එළියට එන්න. එළියට ආව පමණයි අනිත්‍ය පේන්නේ. වර්තමානයේ හිටියොත් පමණයි අලුත් සිදුවීම් වලට විවෘත වෙන්න පුළුවන්.
සබානා කනකොට මගේ ඇදකින්ම නෑ කෙනෙක් විතර හිතගෙන බලාගෙන ඉන්නවනේ. ඇත්ත අරගෙන මක්කර දිහා බලාගෙන ඉන්නත් විතරිය හොඳට බලන්න කරන සිටිවිලි වලින් හතරක් ඉන්නෙම නෑ වගේ. හැබැයි ඇස් හදත්තට පස්සේ තමයි ගොඩක් වෙලාවට ඇහැ සම්පූර්ණයෙන්ම ඇහිඳ දෙන්නේ නැතුව මේ ඇහින් බලාගෙන යමක් විදර්ශනා කරන්න ටිකක් මට උත්සාහ කරගන්න හම්බුනේ නෑ. හැබැයි හිතදිය බලාගෙන ඉන්න පුළුවන්. අනි මේ හේතුඵල වාදය කියන අපි හිත කරන්න අමාරුයි. මට වැටහි හැකියාව සම්පූර්ණ නෑ. හැබැයි හිතදී බලහින්න පුළුවන් සිතුවිලි එනවා කියලා දැනගන්නේ නැහැ.
එන සිතුවිලි ප්‍රමාණයෙහි අඩු වැඩියක් වෙන්න බෑ ඇස් වැහගත්ත කියලා. එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ ඇස් අරගෙන ඉන්නකොට එන සිතුවිලි වලට වැඩිය වැඩි ඇස් වහගත්තාම කියලා. එහෙම කියන්න අමාරුයි. වෙන්නේ දැන් අප එක මූලාශ්‍රයක් වහලා දානවා. ඇස් වහගත්තාම එක මූලාශ්‍රයක් වැහෙනවා. එවිට මූලාශ්‍ර හතරකින් වගේ තමයි හෝ පහකින් තමයි ගලන්නේ. එවිට අනිත් ඒවා එතකොට ඇහෙනවා වැඩි. ඇස් වහගත්තාම ඇහෙන ප්‍රමාණය වැඩි වෙනවා. සිතිවිලි විතරක් නෙමෙයි සියුම් ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. ඇස් අරගෙන ඉන්නකොට නොඇසුණු ශබ්ද. ඇස් වහගත්තාම සියුම් සංවේදනා දැනෙනවා ඇඟේ. ඇස් අරගෙන සිටන විට නොදැනුම්. ඇස් වහගෙන ආහාරයක් හපනකොට ඇස් අරගෙන හපනවට වැඩිය රස දැනෙනවා. සුවඳත් එහෙමයි. ඉතින් මේක කෝකටත් පොදුයි. මොකද අවධානය 10කට බෙදුණු අවධානය 6න් පංගුවක් ඒක දැන් 5න් පංගුවයි නැත්නම් 4න් පංගුවයි. ඒ එක කාරණයක්. දෙවෙනි කාරණේ තමා මේ සිතිවිලි මනෙමේ හිතනවා වැඩි වෙන්න පුළුවන් ඇස් වහගත්තාම. එය අප කාටත් විය හැකි දෙයක්. ඇස් වහගත්තාම සිතීමේ වැඩිවීමක් වෙන්න පුළුවන්. සිතිවිලි නෙමෙයි. අපිට යමක් ගැන බරි තදබල විදිහට බැරෑරුම් විදිහට හිතන්න ඕන නම් ඇස් වහගන්නවනේ. එහෙම කෙනෙක් ඇස් වැහෙනවා නිකන්. බොහොම බරෑරුම්ම යමක් ගැන හිතනකොට ඇස් අරගෙන හිටියත් පේන්නේ නැහැ. ඒ ඇස් දෙක හිතින් වහලා තියෙන්නේ. ඇස් වහගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවානේ. භෞතික වශයෙන් ඇස් පියාට වලින් වහගන්නත් පුළුවන්. එහෙම නැත්නම් හිතින් වහගන්නත් පුළුවන්. අප බරෑරුම් විදිහට බරපතල විදිහට යමක් ගැන සිතන විට සිතින් ඇස් වහගෙන ඉන්නේ. ඇස් පිහාට වලින් අරගෙන හිටියත් ඒ සිතින් ඇස් දෙක වහගන්න නැතුව හිතන්න බෑ බරපතල විදියට. සිතින් කන් දෙකත් වහගන්නේ. ওই ඉන්ද්‍රියන් පහම හිතින් වහන්න පුළුවන්. ඒ හිතලා නෙමෙයි වහන්නේ. ඒ තමයි වරද එතන. එන අපේ පාලනයකින් අපි වහනවා නෙමෙයි අර බරපතල චින්තනයේ විසින් ඇස් දෙක අන්ධ කරලා දානවා తాවකාලිකව. කන් දෙක බිහිරි කරනවා తాවකාලිකව. නාසයේ සුවඳ දැනීම, දිවේ රස දැනීම, ශරීරයේ ස්පර්ශ දැනීම తాවකාලිකව විසන්ති කරනවා. ඒ බඳු සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා ඇස් වහගත්තාම සිතීමේ තීව්‍රතාවයක් ඇති වෙන්න පුළුවන්. පොඩි පරීක්ෂණයක් කර බලන්න. ඇස් අරගෙන සිතිවිලි පිළිබඳ ඒ සිතීම් පිළිබඳ අවධානයෙන් ඉන්න ඇස් අරගෙන මොනවද එන සිතිවිලි? කොපමණ වේගයෙන්ද සිතිවිලි එන්නේ? මොනවද හිතෙන්නේ? එහෙම ටික පැහැදිලිව හිත දකින්න පුළුවන් තැනකට ආවහම ඇස් වහගන්න. හිතලම ඇස් වහගන්න. ඇස් වහගන්න කියලා හිතල වහන්න. දිගටම සිතිවිලි දිහා බලාගෙන ඉන්න. එවිට වැටහෙවි මේ දෙකේ වෙනසක් නැහැ කියන්නේ එන ප්‍රමාණයේ වේගයේ වෙනසක් නැහැ. ඊළඟට මේ යමක් උනේ ඇයි කියා සොයාගෙන යෑම, මුල හොයාගෙන යෑම, හේතු හොයාගෙන යෑම, පටිච්ච සමුප්පාදේ හේතුඵල වාදේ මේ මොන වචන වලින් කීවත් ඒ සඳහා ඇස් වහගන්න අවශ්‍ය නැහැ. ඇස් වහගත්තොත් පමණයි හේතු පේන්නේ, මුල පේන්නේ, මුල හොයාගන්න පුළුවන්. එහෙම නැහැ. හැබැයි ඇස් වහ ගැනීම පහසු වෙන්න පුළුවන්. ඒ එකම මුලක් දිගේ යන්න, එකම ධාරාවක් දිගේ උල්පත කරා යන්න පහසුවක් වෙන්න පුළුවන්. හේතු හොයාගෙන යන්න. හැබැයි අප පුහුණු වුණොත් හිතින් ඇස් දෙක වහගන්න. ඇත්තටම ඇස් දෙක භෞතිකව ඇරලා තියෙන්නේ, නමුත් හිතින් වහගෙන ඉන්නේ. ඒ හොඳටම ඇති. නිදාගත්ත වගේ කීවේ
පැහැදිලි ගන්තිය තමයි බලාගෙන
අඩවක් කරගෙන
නෑ අපි නිකන් මත්තේ නැහැරලා ඉස්සහන්න පුළුවන් නිදාගත්ත වගේ ඉස්සහන්න පුළුවන්
ඔය දැන් මේ කීප විදිහක් ඇතිනේ. ඇස් පිහාටු පිට තබා ගන්න විදිහ අනුවත් වෙනස් වෙනවා. ඇස් තද කරලා වහ ගන්නත් පුළුවන්, බාගිට වහගෙන ඉන්නත් පුළුවන්, අරගෙන ඉන්නත් පුළුවන්. ඒතකොට එතනම තුනක්, ක්‍රම තුනක්. ඊළඟට ඇහැ කියන දේ, ඇස් පිහාටු නෙමෙයි, ඇහැ කොහොමද තියන් ඉන්නේ? ඇහැ උඩ බලාගෙනද, කෙලින්ද, බිම බලාගෙනද? දැන් එතනත් තුන් විදිහක්. එතකොට නම ආකාරයකට තියාගන්න පුළුවන්. ඇස් පිහාටු තුන් ආකාරයයි. ඔය ඇහැ තියාගෙන ඉන්නේ කොහොමද? ඔකළු ඉංග්‍රියාව. ඔකළු ඉංග්‍රියාව කොහොමද තියන් ඉන්නේ? ඔව්. ඔබතුමාගේ අත්දැකීම මොකද?
ඕනේ. එතෙන් කළු ඉංග්‍රියාව ඇහැ භාගයට වාගෙද කලිගිරියාවෙන් උඩ බලන් හිටියා කියන්නේ මගේ ඇඟ නම් ඔක්කොම ගල් වෙලා යනවා. මම රටේ කරේ ගාමිණාලි කීපක් ඉතිරියව.
ඔබ කලින් හිතේ එක තමයි සමාධිය
කියන්නේ. ඒක මෙතුණක් යනවා එකන අනදානේ කියන්නේ සමාහලට අපි ඉස්සරහින් ගියත් කෙනෙක් නොකෙනා කියලා ආවල් කියන්නේ අපි.
හා
අරගෙන හිටියත් අර හත්පතේ මොසු
ඔය ඒස් එතකොට ඇස් අරගෙන දින්නේ වහගෙන දින්නේ
අරගෙන
නේ. දබුතුමා නිින්ද වගේ කිව්වේ ඒ தත්ත්වෙටද? නෑ. ඔව් නෑ.
ඔව්. වහගෙන ස්ථාන අපි
ගියා. ඔව් වහගෙන ඒ තමයි.
ඒ යටට.
ඔව්.
ඒ කලු මුලියාවේ යට හොඳ යටට යනවා
නේ. ඔව්. ඔව්. යටට. ඒක
තියෙනකොට වෙනස්.
ඈ? තේරෙන්නේ. බලනකොට වෙනස්. ඔය එක තමයි.
කෙලින් පදමකට ගොඩක් යන ආලෝකිකව මේ පේනවා.
පේනවා. ඒකට අවදියෙන් ඉන්නේ.
ඔව්.
ඔව්.
ඒ කියන්නේ ආලෝක සංඥා වල්කිකේ කියනනේ ඔක පේන්නේ කෙලින් වලින්.
ඔව්. ඔව්. එතකොට බිමටම ඇස් දෙක හැරෙව්වහම වෙනස්. සැහැල්ලු. ගොඩක් සැහැල්ලු.
සිතුවිලි එනවත් අඩුයි.
සිතුවිලි එනවත් අඩුයි. උඩටම ඇස් දෙක හැරෙව්වහම සියල්ලටම මට වෙනස් ඒක. ඒක අමාරුයි. පුහුණු වෙන්න අමාරුයි. හැබැයි එහෙම උඩටම ඇස් දෙක හරම බලාගෙන, ඒ කියන්නේ මේ නළලි හරිය වගේ බලාගෙන ඇස් දෙක ඇස් කළු ඉන්ද්‍රියව තියාගත්තාම මුලින් වෙහසයි. හැබැයි සමහර යෝගීන්නේ පාවිච්චි කරනවා මේ. ඔව් පාවිච්චි කරනවා ඒ ඇත්තන් කියන සමාධියට යන්න. ඒ සම්මා සමාධිය නොවෙන්න පුළුවන් නම් ඔය මේ මීමස් මොරේ අපස් මාරේ වගේ හැදිලා ඒ එහෙම ඒ ෆිට් එක හැදිලා දඟලලා දඟලලා එහෙම කෙනෙක් ඇස් යන්නේ උඩට ඊට පස්සේ ඒ මෙහෙට යන ඊට පස්සේ මුළු ඇඟම දරදඬුයි. කිසි දෙයක් දැනෙන්නේ නැහැ. කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. මේ කැටලෙප්සි. ඒ අපස්මාරයට ගියාම දැන් ඒ යෝගීවරු එහෙම තැනකට තමයි යන්නේ. ඒ අය කියන්නේ ඒට මේ කෘතිම අපස්මාරය කියලා. ඒ කියන්නේ අපස්මාරය නෙමෙයි. හැබැයි එහෙම ඒ මොලේ ඒ විදිහට එය පාලනය කරගන්නවා. පාලනය කරගෙන ඒ යම් අභ්‍යාස වලින් පාලනය කරගෙන ඒ કૃතිම ඒ බඳු තැනකට යනවා. එහෙම ගියාම ඇස් දෙකත් මෙහෙ ගිහිල්ලා, ඒ කියන්නේ ඇස් දෙක ඇරියක් තේරෙනවා. සමහර අය අරගෙන ඉන්නේ සම්පූර්ණයෙන් ඇස් පිහාට. හැබැයි මේ සුදු ඉන්ද්‍රියා විතරයි අපිට පේන්නේ. කළු ඉන්ද්‍රියා උඩටම ගිහිල්ලා තියෙනවා. මුළු ඇඟම දරදඬුයි. කිසි දෙයක් දැනෙන්නේ නැහැ. කිසිම දෙයක් දැනෙන්නේ නැහැ මිනිහට. ඉතින් එහෙම සමහර හුස්ම ගන්නෙත් නෑ. ඒ වෙලාවට හුස්ම අවශ්‍යත් නෑ කියලා කියන්නේ ඒ કૃતિම අපස්මාර કૃતિම කියලා කියන්නේ ඒ අපස්මාර කියන වචනේ වැරදි. නමුත් ඒක ලෙඩක් නෙමෙයි. නමුත් ඒ නිද්‍රාවට යනවා. ඒ කියන කාරණේත් ඒ වෙලාවට මේ ඇන්නට රිදෙන්නේ නෑ. රිදෙන්න නැතුව විතරක් නෙමෙයි ලේ එන්නෙත් නැහැ කියලා මේ නහරකට එහෙම නහරයකට කටුවක් ගහුවට ලේ එන්නෙත් නැහැ. ඒ සියල්ලම නවත්තලා තියෙන්නේ කියලා. ඒ යෝගීන්ගේ ඒ සමාධිය. ඉතින් අපේ
සංකල්පකෝ
එහෙම නවත්තලා ඇති. ඉතින් ඒ දේතත්තර ගිහිල්ලා තමයි ඔය දැන් පොළව යට වැලිලා ඉන්න යෝගින් ගැන කියන්නේ. ඒ සති ගණන් මාස ගණන් ඉන්න නම් AI කියන්නේ එහෙම ඉස්සෙල්ලා යන්න ඕනේ කියලා. ඔය අපස්මාර தത്വෙට යන්න ඕනේ. ගිහිල්ලා තමයි එතකොට හුස්ම නවත්ත ගන්නවා. හුස්ම ගැනීම නවත්තන්න ඕනේ හිතලා. හුස්ම ගැනීම හිතලා නවත්තන්න පුළුවන් කෙනාට විතරයි ඒ පොළොව යට හරි වතුරේ ඇතුලේ හරි කාලයක් ඉන්න පුළුවන්. දැන් හුස්ම ගන්න ඕන නම් ඉන්න බෑ. ඉතින් ඒ නිසා AI වල හදලා ඒකේ හුස්ම තිබුණොත්, ඔක්සිජන් තිබුණොත් මේ පරිවෘතියේ ක්‍රියා සිද්ධ වෙන නිසා ඒ වල ගිනි තියෙනවා ඉස්සෙල්ලා. ඒ වලට කොළ එහෙම දාලා ගිනි තියලා සම්පූර්ණ ඔක්සිජන් අයින් කළා තමයි ඒ වලේ නිදාගන්නේ. නිදාගෙන ඒ තත්ත්වෙට ගිහිල්ලා වහනවා. ඊට පස්සේ මේ નિયમિત කාලයට පස්සේ කාට හරි අරින්න කියනවා. අරියාම අර විදිහටම ඉන්නේ දරදළු. පිටිය විදිහට හුස්ම ගන්නවත් නැහැ. ඒ අත්දැකීමක්. හැබැයි අත්දැකීමෙන් පුද්ගලයෙක් වෙනස් වෙන්නේ නැහැ, දියුණුවක් වෙන්නේ නැහැ. තමන් ගැන අවබෝධයක් එන්නේ නැහැ, කෙලෙස් නැති වෙන්නේ නැහැ, ඒ කිසි අත්දැකීමක් ලැබෙන්නේ නැහැ. අවබෝධයක් ලැබෙන්නේ නැහැ, වෙනසක් වෙන්නේ නැහැ. නිරෝධ සම්පatti ඒක යන පිළිවෙලට වෙනස්. නිරෝධ සම්පත්තියට එහෙම මේ ඒ අවට තියෙන ඔක්සිජන් පුච්චලා දාන එහෙම යන්නේ නැ නේ. නෑ වෙන්නේ සංඥා වේදනා නිරෝධ වෙනවා. නිරෝධ සම්පatti කියන්නේ ඒකයි. චිත්ත සංකාරත් නිරෝධ වෙනවා. ඒක මානසිකත් ඒකමයි සර්. අපි සීය නැති කරද්දී දැස් උඩට යනවා. ආ එහෙමද? ආ. ඒක නිර්වින්දනේදී. ආ. ආ ඔබතුමාට ඒක නැත්කින් තියනන්නේ අන්න.
නැතර තරුකේ ප්‍රතිහාරය නම් මාවිත යොමු වීම
මේ මොහොතේ. ඔය ඒවා ඉතින් ඒවා මැජික් නේද? ඒවා යම් යම් මැජික් ඒ නිරෝධ සමාපත්තිය පවා එහෙම දෙයක්. ඉතින් ඒක නිරෝධ සමාපත්තිය නෙවෙයිනේ මේ විමුක්තිය කියන්නේ. දුක නැති කිරීම ඊට වෙනස්. ඔව්. ඒකෙන් තමයි ඉතින් අපි එහෙම කතා කළේ. දැන් වර්තමානයේ යම් කිසි සිද්ධියක් වුණාම එහෙම වුණේ ඇයි කියලා හොයාගන්න. හැඟීමක් ආව කියන්නේ දුකක් හිතුණාම ඇයි මේ දුක ආවේ? දුක ඇති වුණු ආකාරය හඳුනාගන්න. තරහ ආකාරය හඳුනාගන්න. ඒ ආපස්සට පඩියෙන් පඩිය බැහැගෙන බැහැගෙන යන්න කොහොමද මම මෙතෙන්ට ආවේ? මේ කෝපය නැමැති හිමි පෙත්තටම ආවේ කොහොමද? ඊට කලින් කොයි පඩියේද හිටියේ? මොනවද හිතමින් හිටියේ? කොහොමද හිතමින් හිටියේ? ඊටත් කලින් කොහොමද හිතමින් හිටියේ? එහෙම පඩියෙන් පඩිය බැහැගෙන එන්න. මුල්ම පඩියට එන්න. ඒ තමයි විපස්සනා. විපස්සනා කියන්නේ විපස්සනාවේ වැදගත්ම අංශයක් තමයි පටිච්ච සම්පදාය හොයා ගැනීම. හේතුඵල සම්බන්ධය හොයාගන්නේ. හේතුඵල සම්බන්ධය හොයාගත්තොත් විතරයි හේතු අතරින් ආයි මේ පරිපලෙමයි යන්නේ නැහැ කියන තීරණයට එන්න පුළුවන්. එතකොට මොන සිද්ධිය වුණත් මේ කෝපේ නැමැති ඉනිමගේ මා නගින්නේ නැහැ. මක් නිසාද? මා දන්නවා මේ පඩිය මොකද්ද. මේ පඩියට අඩිය තිබ්බොත් ඒ කෝපේ නැමැති ඉනිමගේ තමයි යන්න වෙන්නේ. ඒ නිසා මුල්ම පඩියටවත් අඩිය තියන්නේ. මැදදී අමාරුයි වෙනස් කරන්න. මුලින්ම පඩිය අඳුරගන්න. හොයාගන්න. සිතිවිල්ලක් එන්නේ අතීත අත්දැකීමකින්නේ. අතීතේ ලත් අත්දැකීමක්නේ අද සිතිවිල්ලක් විදිහට එන්නේ. ඒ සිතිවිල්ලක් ආවා කියලා හඳුනා ගැනීම සිහියෙන් කර ඒ සිතිවිල්ල කොහොමද අපි ඇතුළට ආවේ? මොන අත්දැකීමෙන්ද? ඒ හොයාගෙන යන්නේ. තර්පේන අදින් කවදාරි දවසක දුටු දෙයක් තමයි මේ අද සිටිවිල්ලක් විදියට එන්නේ. නැත්තම් කවදාරි දවසක ඇසු දෙයක්. ඒ එතට අපිට ඕනේ ඉන්ද්‍රියක් හොයාගන්න පුළුවන්. ඒක ඇහැ, කන, මොකක් හරි ඉන්ද්‍රියක්. මේ ඉන්ද්‍රියෙන් තමයි ඉන්ද්‍රියෙන් ගත්ත අරමුණක් උඩ තමයි මේ සිටිවිල්ල එන්නේ. එතට ඒ සිටිවිල්ලත් එක හැඟීමක් එනවනම් ඒකත් බලන්න පුළුවන්. එදා ඒදී ඇහැව විදිය නිසායි මේ තරහ එන්නේ. අද ඒ දේ මතක් වෙනකොට එදා ඒ දේ ඇහු ආකාරය නිසායි අද මේ බය හරි දුක හරි සතුට හරි එන්නේ. ඒකත් හොයාගන්න පුළුවන්. ඒ දෙකම හොයාගන්න පුළුවන් නම් අපිට පුළුවන් හොයාගන්න මේ එහෙම අලුත් විදිහකට ඒ සිදුවීම දිහා බලන්න පුළුවන් දෙයක්. නිසා විපස්සනාව හැම විටම අලුත් පාරවල් පෙන්නනවා. අලුත් අලුත් පාරවල් විවෘත කරනවා. විපස්සනා නොකරන කෙනාට අලුත් පාරක් නැහැ. හැමදේම පරණ පාරවල් වලමයි යන්නේ. හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. හැබැයි පරණ පාරවල් විතරයි ගිය පාරවල් වලමයි නැවත නැවත යන්නේ. ඒකම වටරවමේ කරකැවෙනවා. ඒ වටරවමෙන් එළියට පනින්න පුළුවන් විපස්සනාව. හොඳයි එහෙමනම් ඒ ප්‍රමාණවත් නේද අදට? අදට නෙමෙයි ඉතින් කවදටත් ඔය ඇති. භාවනා මේ පෝදා වැඩසටහන අවසන් වුණාට අප දන්නවා භාවනාවේ අවසානයක් නැති බව. මධ්‍යස්ථානෙ හිටියත් මධ්‍යස්ථානෙ ගියත් භාවනාව අපේ අතේ තිබෙන දෙයක්. ඒ මේ මධ්‍යස්ථානයේ තිබෙන දෙයක් හෝ මධ්‍යස්ථානයට සම්බන්ධ දෙයක් නොවේ. ඒ අදිෂ්ඨානය ඇති කරගන්න මේ වැඩසටහන අවසානයේ ඒ අදිෂ්ඨානය ඇති කරගන්න කොහේ හිටියත් භාවනාවට මුල් තැන දෙනවා, පළවෙනි තැන දෙනවා, ප්‍රමුඛ ස්ථානය දෙනවා කියන. අද අප එකතු වී භාවනා කළා. අපේ හිත දකින්නට උත්සාහ කළා. සිතිවිලි හඳුනා ගන්නට වෑයම් කළා. සිතිවිලි සහ හැඟීම් අත්හරින්නට උත්සාහ කළා. සිතිවිලි සහ හැඟීම් නිදහස් කරන්නට ක්‍රමයක් හොයාගත්තා. මේ සියල්ලම කල්යාණ මිත්‍රවරුනි, ඔබ පැවසූ පරිදි බෙහෙත්, ඖෂධ, ඔසු මේ බෙහෙත් ගන්න. දුක නැමැති රෝගයට ගත හැකි ඖෂධ කීපයක් වූ අප මේ අද්දුටුවේ අද හොයාගත්තේ, ගත්තේ, පානය කරේ. ඒ ගැන අප සතුටු වෙමු. බෙහෙතක් හොයාගන්නට ලැබීම ගැන, බෙහෙත් බොන කෙනෙකු වේ තත්වයට පත්වෙන්න ලැබීම ගැන සතුටු වෙමු. ඒ සතුට අප බෙදාගමු මෙතන සිටින නොසිටින හැමදෙනා සමගම. ඒ සතුට සිතින් අප සිහිපත් කරගමු. මේ භාවනාවට සටහන සඳහා දානමය අනුග්‍රහය දක්වූ කල්‍යාණ මිත්‍රයන් ගැන බොහෝ විය පැහැදම් කොට සිතා සැලසුම් කොට වෙහෙස වී මේ දානය ඔබ අප හැම දිනාටම පිරිනැමුවේ. ඒ හැම දිනාම ඊයේ දහවල් අපට මේ මධ්‍යස්ථානයේ නේවාසික පිරිසට කල්යාණ මිත්‍ර කීප දෙනෙක් එකතු වී දානීය පිරිනැමුව දහවල් දානය. ඒ වගේම රාත්‍රී ගිලම්පස අද උදේ දානය. සුපුරුදු පරිදි කල්යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයා දහවල් දානය, කල්යාණ මිත්‍ර ගුප්තානි ගුණසේකර මහත්මිය මේ දායකත්වයේ දරූ කිසි කෙනෙකු කිසිවක් සඳහන් කළේ නැහැ. මේ දානේ අරමුණු විදිහට අරමුණ දීමයි, වෙන අරමුණක් නැහැ. නමුත් අපේ යුතුකම තමා කෘතවේදීව සිහිපත් කිරීම. ඒ දන් දුන් හැම දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන් හිතවත් අය සිටිනවා නම් මෙබඳු පින්කම් දැක සතුටු වෙන්නට අපි හිත සිතින් ඇරියුම් කරමු. ඒ හැම දෙනා නමින් ඔබ අප හැම දෙනා නමින් මිය පරලොව ගිය යම්තාක් හිතවත් පිරිසක් ඥාතීන් පිරිසක් සිටිනවා නම් මෙබඳු පින්කම්වලට සහ සම්බන්ධ වෙන්නට කැමැති, සම්බන්ධ වී සතුටු වෙන්නට කැමැති හැම දෙනාටම අපි ඇරියුම් කරමු. එන්න, එකතු වෙන්න, අත ගහන්න, සාදු කියන්න මේ පින්කමට. ඒ හැම දෙනාටමත්, ඔබ අප හැම දෙනාටමත් මේ ගමන වහවහා යන්නට අවශ්‍ය කායික මානසික නිරෝගීකම, කල්‍යාණ මිත්‍රාශ්‍රය ඇසුර සහ විවේකය ලැබ මේ විඳින සියලුම අසහන ජරමර කරදර වලින් එතෙර වන්නට වහවහා හැකි වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.